සමන්තචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වතුනි ඊයේ පෙරේදා පළමුදත් මුල් දවස් තුනේම මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ ඒකායන මාර්ගය පෙන්වූ නිවන් මඟ පෙන්වූ ඒ ආනපාන පබ්බේ පටන් කාය කායනුපස්සනාවේ ඒ පබ්බ 14කුත් වේදනාසු වේදනානුපස්සනාවේ පබ්බේකකුත් චිත්තේ චිත්තානුපස්සනාවේ පබ්බේකකුත් ධම්මේසු ධම්මානුපස්සනාවේ පබ්බ 5කුත් විග්‍රහ කළා. මේ මහා සතරාතිපට්ඨානේ මේ පබ්බ 21 තේරුම් ගත්තාම ක්‍රියාත්මක කරනකොට එකක් කරනකොට ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනකොට පටිකුල් මනසකාරයෙන් තේරුම් ගත්තාම මහා සතරාතිපට්ඨාන සූත්‍රයට අදාළව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කෙනෙකු තුල පූර්ණණය වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම කෙනෙක් තුල පූර්ණණය වෙනවා ආනපාන සති සමාධි පිහිටා අනුසය අලුතෙන් ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන්. හිතට එන සියලු අරමුණු අර සංකාර අරමුණු පමණක් තෝරාගෙන ක්‍රියාසිත පාත්වගෙනමි අනුසය උපදවන්නේ නැතුව ආනපාන සති සමාධි පිහිටා කටයුතු කළොත් ඒ වගේම මෙත්තානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය බුද්ධානුස්සතිය කියන චතුරාරක්කා පූර්ණය කරගත්තොත් සතරාතිපට්ඨානය වැඩෙනවා, සතර සම්මප්පදාන පූර්ණය වෙනවා, සතර ඉදිපාද වැඩෙනවා, ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පූර්ණය වෙනවා, සත්තපුජ්ජංග වැඩෙනවා, ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණය වෙනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම බුද්ධකාරක ධර්ම හැටියට බෝධිපාක්ෂික ධර්ම හැටියට හැඳින්වුවා. බෝධිපාක්ෂික ධර්ම බුද්ධකාරක ධර්ම කියන්නේ භව උදුරා දමන්නට උපකාරක ධර්ම. රාග භව, ද්වේෂ භව, මෝහ භව පුද්ගලයෙකුගේ හිතෙන් සහ මුලින්ම උදුරා අස්කරන්නට විඝාත පරිලාහ කරන්නට උපකාර වන ධර්මතාවයන් තමා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. එනිසා මේ කෙලෙස් බව සහ මුලින්ම උදුරා දාන්න පුළුවන් නම් ඒ පුද්ගලයා විද්‍යා විමුක්තියට පත් වෙනවා. විද්‍යා විමුක්තිය තමා රහත් ඵලය කියන්නේ. ඒ අනුව මගඵල සාක්ෂාත් වෙලා නිවන් පූර්ණ වෙනවා. දැන් බුදුහාමුදුරුව මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ඒකායන මාර්ගය කිව්වත් ඊට පෙර බුදුහාමුදුරුව මුල පටන්ම බොහෝ අයට දේශනා කරපු සූත්‍රයක්, බොහෝ අයට නිවන් මඟ පෙන්වා දුන් මහත්ඵල මහා ආනිසංස ලැබෙන සූත්‍රයක් හැටියට කායගතා සති සූත්‍රය පෙන්වා දුන්නා. එනිසා මේ කායගතා සති සූත්‍රය පිළිබඳවත් අපි බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්න ඕන මෙතෙන්දී. මොකද මේක තේරුම් ගත යුතු දෙයක් නිසා, පැහැදිලිව තේරුම් ගත යුතු නිසා කායගතා සති සූත්‍රයේ මේ තියෙන පෙන්වා දුන්න මාර්ගය තේරුම් ගන්න ඕන. කායගතා සති සූත්‍රයෙන් පෙන්වා දුන්නේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ පෙන්වා දුන්නට වඩා වෙනස් මාර්ගයක් පාරක්. ඒක තේරුම් ගත යුතු. මේ බුදුහාමුදුරුවෝ මේ ජේතවනාරාමේ අනේ පිරිසිදුතුමා සකස් කළ දුන්න ජේතවනාරාමේ ඉන්න කාලෙක මේ දම්සභා මණ්ඩපේ රැට රැස් වූ බොහෝ භික්ෂූන් මේ කතාවක් සාකච්ඡාවක් කළා. අච්චරියන් ආවුසෝ අබ්භූතන් ආවුසෝ යාවංචිවිඩන් තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලී කතා මහප්පලාවුත්තා මහානි සංසාති කියලා මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර පෙන්වා දුන්න මේ කායගත සති සමාධිය මහත්ඵල මහානිසංස ලබා ගන්නට පුළුවන් කියලා. ඒගමන මෙහෙම ඒ භික්ඛුන් කතා කරගෙන ඉන්නකොට තමයි බුදුහාමුදුරුව ධම්මසභා මණ්ඩපයට වැඩියේ. බුදුහාමුදුරුව ඇහුවා, මොකක් ගැනද මේ මම එන්නට පෙර සාකච්ඡා කළේ කතා කළේ කියලා. එතකොට කිව්වා මේ මහත්ඵල මහානුසංස වූ කායගත සතිය සතිය පිළිබඳව තමයි සාකච්ඡා කළේ. ඒ ගමන බුදුහාමුදුරුව මේ කායගත සති සූත්‍රය නැවත ජේතවනාරාමයේදී නැවතත් දේශනා කළා. ඒක මේ සූත්‍රයක් හැටියට දේශනා කළේ කායගත සති ඇසිරීම මේ අවස්ථාවේ. මෙතෙන්දි කතං භාවිතාච භික්කවේ කායගතා සති කතං බහුලී කතා මහප්පලා හෝති මහානිසංස. මේ මහත්ඵල මහානිසංස ලබා ගන්න නම් මේ කායගතා සතිය කොහොමද මොන ආකාරයෙන්ද නිවැරදිව පූර්ණ කරගන්න වඩන්න ඕන කියලා බුදුහාමුදුරුව ප්‍රශ්නයක් අහලා බුදුහාමුදුරුවම පිළිතුරු ලබා දුන්නා. ඉද භික්කවේ භික්කු අරඤ්ඤගතවා රුක්කමූලගතවා සුඤ්ඤාගාරගතවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා සෝ සතෝ ආස සති සතෝව පස්ස සති දීගං වා ආස සන්තෝ දීගං ආස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රසං වා ආස සන්තෝ රසං පස්ස සන්තෝ සබ්බකාය පටිසංවේදී ආස සාමීති සබ්බකාය පටිසංවේදී පස්සති සාමීති සික්ඛති පසම්බයං කාය සංකාරං අස්සති සාමීති සික්ඛති පසම්බයං කාය සංකාරං පස්සති සාමීති සික්ඛති. තස්ස මේ ක්‍රියාකාරකම කරගෙන යනකොට මෙන්න මේ ප්‍රතිඵල ලැබෙනවා. එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ ඒ ගේහසිතා සර සංකප්පා තේ පහියන්ති. ගේහසිතා සර සංකප්පා තේ පහියන්ති. තේසං පහන අජ්ජත්මේව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති. මේ බුද්ධ ඥාන පද හතර තමා මෙතෙන්දී පූර්ණේ වෙන්නේ. සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති. මේ බුද්ධ ඥාන පද හතර සන්දෙස්සේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති කියලා චුලාතිපදෝපම සූත්‍රයේ බුද්ධ ඥාන හතර කිව්වා. නමුත් තව සූත්‍ර සිය ගණනක බුදුහාමුදුරුව මුල් කාලේ මේ බුද්ධ ඥාන පද හතර සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති කියලා තමා බුද්ධ ඥාන පද හතර විග්‍රහ කළේ. බුද්ධ ඥාන පද හතර කියන්නේ නැවතත් බව උදුරා දමන්නට උපකාර වන ඥාන හතරක්. ඒ නිසා මේ සං දැකගත්තොත් පමණයි තේරුම් ගත්තොත් පමණයි සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති කියන මේ බුද්ධ ඥාන පද හතරෙන් මහප්ඵල මහාංශංශ ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සමාධියේ කියපු සියලුම දේ මේකේ තියෙනවා. හැබැයි ඒකේ අර තියෙන කායේ කායනුපස්සී අජ්ජත්තාවා බහිද්ධාවා කායේ කායනුපස්සී විරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී විරති ඊට පස්සේ අනිච්චිතෝච විහරති නච්චකින්චි ලෝකේ උපාදීති ඒ කිසි කතාවක් ඒ දෙයක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදි යති. මේ මා මේ කායිකායනුපස්සනාවේ කායගත සතියේ ආනපාන පබ්බේ යෙදෙනකොට නැවතත් අර අස්සපස්සමයි. දීගං වාස රසං වා පස්ස දීගං වාස පස්ස රසං වා අස්ස පස්ස මේ දෙකම තමයි කරන්න තියෙන්නේ. දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන ආපු යහපත් දේ ආශ්‍රය කරන්න ඕනේ ආනපාන සතියේ. දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන ආපු වැරදි දෙයක් තියෙනවා නම් පස්ස කරන්න ඕන. ඒ වගේම වර්තමාන මොහොතේ හැට කනට නාසයට දිවට කයට කියන අර ආගන්තුක වශයෙන් ලැබෙන යහපත් දේ ආශ්‍රය කරන්න ඕන. වැරදි දේ රාග දේශ මොහ මතුවෙනවා නම් ප්‍රහාණය පස්ස කරන්න ඕන. ඒක තමයි අස්ස පස්ස. ඒ අනුව තමයි අර පස්සම්මයන් කාය සංකාරං අස්ස පස්ස වෙන්නේ. ඒ අනුව පහිතත්තස්ස විහෙරතු යේ ගේහසිතා සර සංකප්පාතේ පහියන්ත. මේ ගේහසිත තත්ත්වයෙන් මිදී නිදහස් වෙලා නෙක්ඛම් තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා පුද්ගලයෙක්ගේ හිත පිරිසිදු වෙනවා. ඒ අනුව තේ සම්පහනා අජ්ජත්මේව චිත්තං මේ අධ්‍යාත්මික වශයෙන් සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදි යති වෙනවා. සංවර වෙනවා, සංසිඳ වෙනවා, සම්මා තත්ත්වයට පත් වෙනවා, සම්මාදි යති. මේක තමයි ආනපාන පබ්බේ කායගත සතිය. ඊළඟට දෙවෙනි එක ඉරියාපත පබ්බේ අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ වගේම ගච්ඡන්නෝවා ටිටෝවා සයනෝවා නිසින්නෝවා එතෙන්දිත් කියන්නේ අර කතාවමයි. තේ සම්පහන අජ්ජත්තමේව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදි යති. ඊළඟට පුනච පරම්භික්කවේ සම්පජඤ්ඤ පබ්බේ සම්පජානකාරී හෝති පබ්බේ මහා සතරාධිපට්ඨාන තිබුණු දේමයි කියපු දේමයි අලෝකිතෝ විලෝකිතෝ සම්පජානකාරී හෝති සමිජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ති චීවර ධාරණේ සම්ප්‍රජානකාරී හෝති අසිතේ පීතේ බාහිතේ සාහිතේ සම්ප්‍රජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්ප්‍රජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ සම්ප්‍රජානකාරී හෝති. ඒ අනුව තේ සම්පහනා අජ්ජත්තමේව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති. ඒවම් භික්කවේ භික්ඛු කායේ කායගතා සති භාවේති. ඊළඟට පටිකූල මනසකාරය මේ මහා සතරාධිපට්ඨාන තිබුණු ආකාරයටම අර මේ කොටස් දෙකට බෙදලා අර ගෝණිය ලෙහෙලා බලන්න වගේ මේ ඝන සංඥාව දුව සංඥාව නිච්ච සුඛ අත්ථ සේ හැසිරෙන්නට හේතු මේ මේ ඝන සංඥාව දුව සංඥාව සත්ව පුද්ගල සංඥාව ලෙහන්න මේ පටිකූල මනසිකාරය මෙනෙහි කිරීම අනුපස්සනා කිරීම තමයි. කේසාලෝමා නකාදන්ත ආදී වශයෙන් 30 කොටස් 32 බෙදලා බලන්න. එතෙන්දිත් තේ සම්පහනා අජ්ජත්තමේව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති. ඒවම්පි භික්කවේ භික්ඛු කායේ කායගත සතු භාවති. මේ අර මහා සතරාතිපට්ඨාන තිබුණට වඩා කිසිම වෙනසක් මේ කායගත සතිය නැහැ. ඊට පස්සේ ඒකෙත් මේ අර උදාහරණයකුත් දීලා තියෙනවා. ඒක අරකමයි. ඊගාවට ධාතු මනසිකාරයත් දීලා තියෙනවා. ධාතු මනසිකාරයත් ඒ උදාහරණයමයි දීලා තියෙන්නේ. ගෝඝාතක මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයට වඩා කිසිම වෙනසක් මේ කාය කායනුපස්සනාව. ඊට පස්සේ නවසීයතික පබ්බය විග්‍රහ කරලා තියෙනවා. නවසීයතික පබ්බෙත් ඒ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු සියලුම දේ ඒ ආකාරයෙන්ම දේශනා කරලා තියෙනවා. වෙනස තියෙන්නේ අර අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියන එක මෙතන නෑ. මෙතන තියෙන්නේ ඒ වෙනුවට හැම පබ්බයක් අවසානෙම අර සන්තිට්ඨසි සන්නිසීදති ඒකෝදි හෝති සමාධියති කියන බුද්ධ ඥාන පද හතර පූර්ණ වෙනවා. මෙහෙම මේ කායගත සතියේ මේ පබ්බ 14 වඩා වර්ධනය කරගෙන යනකොට ආනපාන සති සමාධිය, එහෙමනම් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කායකායනුපස්සනාවයි කායගත සතියේ කායනුපස්සනාවයි දෙකක් නෙමේ එකමයි. ඒක වඩා වර්ධනය කරගෙන යනකොට. හැබැයි කායගත සතිය මේ කායකායනුපස්සනාව එහෙමනම් කායගත සතිය පූර්ණය කරගත්තට පස්සේ දැන් මේ බුදුහාමුදුරුව දේශනා කරන වෙන පැත්තක් මේ 155 වෙනි ඡේදයේ තියෙනවා. පුනච පරම් භික්කවේ භික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිතාරං පීති සුඛ ඒකාග්ග සහිත වූ පඨම ඥානං උපසම්පජ්ජ විහෙති. දැන් මෙතන අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ නැති දෙයක් මේ කාය කායනුපස්සනාව වඩාගෙන යනකොට වඩා වර්ධනය වෙනකොට අර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදියෝති සම්මාදියති කියන තත්ත්වයට පත් වෙනකොට පුද්ගලයා තුල භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිචාරං පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. සෝ ඉමමේව කායං විවේකජේන පීති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්යති පරිපරති නාස කිංචි සබ්භාවතෝ කායස්ස විවේකජේන පීති සුඛේන අප්පුටං හෝති. ඒ අනුව මේ දැන් අතන තියෙන්නේ අර ආයතනික රටාව මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙලා ධම්මේසු ධම්මානුපස්සනාවේදී තමයි මේ ආයතනික රටාව වෙනසක් කොට වාජිනු. මෙතෙන්දි මේ පඨම ධානය ලැබුවහම විවේකජේන පීති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්යති පරිපරති නාස කිංචි සබ්භාවතෝ කායස්ස විවේකජේන පීති සුඛේන අප්පුටං හෝති. මේ ශරීර කූඩුව තුළ පුදුම සැහැල්ලුවක් සුවයක් අර ධ්‍යාන සුවය ලැබෙනවා. ඒ ධ්‍යාන සුවය පිළිබඳ තමයි පළවෙනි ධ්‍යානේ අර පාපයෙන් වෙන් වූ කාමයෙන් වෙන් වූ සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ ආර්ය ධ්‍යානය තමයි මෙතෙන්දි මේ පඨම ධ්‍යානය හැටියට ලබන්නේ. ඒ අනුව කයෙහි ඇති වෙනවා කායික පස්සදිය, කාය පස්සදිය. අර අතෙන්දි කාය පස්සදිය චිත්ත පස්සදිය දෙක තියලා තියෙනවා. නමුත් මේකේ ධ්‍යාන ලැබුවට පස්සෙයි මේ කාය පස්සදිය ඇති වෙන්නේ. ඒ කාය පස්සදිය තමයි ඊගාවට මේ උදාහරණයක් උපමාවක් හැටියට කියලා තියෙන්නේ. ඊළඟට පුනිජ පරම් භික්කවේ භික්ඛු විතක්ක විචාර දෙවෙනි ධ්‍යානයට පත් වෙනවා. ආර්ය ධ්‍යානයට ඊගාවට තුන්වෙනි ධ්‍යානයට පත් වෙනවා. ඊළඟට හතරවෙනි ආර්ය ධ්‍යානයට මේ පුනිජ පරම් කියලා නැවත නැවතත් තියෙන්නේ. එහෙම පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධ්‍යානයට පත්වීම තමයි කායගත සති සූත්‍රයේ කායගත සතිය වඩා වර්ධනය කරගන්නකොට දිගටම වඩාගෙන යනකොට මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධ්‍යාන වලට පත් වෙනවා. ඒක ගැන තමයි කායගත සති සූත්‍රයේ මේ දිගටම විග්‍රහ කරලා තියෙන්නේ. එම් ඒකට ඊට පස්සේ ඒ සතර ආර්ය ධ්‍යාන වලට පත් වුණාම වෙන දේවල් තමයි වෙන වෙනස්කම් තමයි මේ 156 වෙනි ඡේදයේ යස්ස කස්ස චිබික්කවේ කායගත සති භාවිතා බහුලී කතා අන්තෝ ගදා වාස්ස කුසලා ධම්මායේ කේචි විජ්ජා භාග්‍ය සේයතාපි භික්කවේ යස්ස කස්සචි මහා සමුද්දෝ උදාහරණයක් කියනවා. අර මේ මහා සමුද්දේ අර මේ නැව්කාරයෝ යන අය කපුටෙක්ව අරන් යනවා ගොඩබිමක් පේන තෙක්මාන්ට තියෙනවද කියලා කපුටව මුදාහරිනවා ගොඩබිමක් හොයන්න. ගොඩබිමක් තියෙනවනම් කපුට ගොඩබිමට පිවිනෙනවා, ගොඩබිමක් නැත්නම් කපුට ආපසු නැවට ඇහිල්ල කුඹගහේ වහනවා. මේ උදාහරණය මේ තමා මේ ධ්‍යාන මේ ලාභියට මේ උදාහරණයක් උපමාවක් හැටියට පෙන්නලා දීලා තියෙන්නේ. ඒ විග්‍රහයක් විස්තරයක් තමා මේ කායගත සති සූත්‍රයේ දිගටම තියෙන්නේ. ඒ අනුව ඊළඟට කියනවා යම් කිසි කෙනෙකුට මේ ආර්ය ධ්‍යානයෙන් එගොඩ වෙන්න බැරි නම් අර නාපරං ඉතායාති කියන තත්ත්වයට පත් වෙන්න බැරි නම් කායගත සති අභාවිතා අබහුලී කතා ලබති තස්ස මාරෝ උතාරං මාරේ උතාරේට අහු වෙනවා. ලබති තස්ස මාරෝ ආරම්මන සේයතාපි භික්කවේ පුරිසෝ ගරුකන් ශිලාගුලං අල්ලමත්තිකා පුජ්ඤ පකිකේය. ඒ නිසා ඒ වගේ පුද්ගලයා අර අනාර්ය ධ්‍යානයකට ගිහිල්ලා අතරමං වෙනවා මිසක් මේ එතර වෙන්නේ නැහැ කියලා. මේක මේ ඊට පස්සේ 157 වෙනි ඡේදයේ තියෙන්නේ ඒ ආර්ය ධ්‍යාන ලැබූ පුද්ගලයා මාර උතාරයෙන් මාර ආරම්මණයෙන් මිදී නිදහස් වී එතර වෙන්න තරණය කරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ඊළඟට අර දැන් කායගත සතිය වඩනකොට ආනාපාන සති සමාධිය වඩනකොට අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ඥාන ලැබෙනවා. ඊළඟට 158 වෙනි ඡේදයේ තියෙනවා යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලී කතා සෝ යස්ස යස්ස අභිඥා සච්චිකරණියස. දැන් මේ පුද්ගලයාට අර ආර්ය ඥාන හතර ලැබුණාට පස්සේ අර අභිඥා පංච අභිඥා ෂඩ් අභිඥා අෂ්ට අභිඥා අභිඥා ලැබෙනවා. ඒ අභිඥා ලැබූ පුද්ගලයා අභිඥා සච්චිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනීමෙති අභිඥා සච්චිකිරියාය තත්‍ර සක්කි භබ්බං පාපුනාති සති සති ආයතනේ සේයතාපි භික්කවේ උදකමණිකෝ පූරෝ උදකස සම්මතිකෝ. මේ උදාහරණයක් ආයි දෙන්නේ අර කාක්කා කාක පෙයියා ආධාරේ ඒ උදාහරණය නැවතත් පෙන්නනවා. අර කාක්කා උදාහරියාම කාක්කා ගොඩබිමකට ගියා වගේ දැන් ගොඩබිමක් හම්බුණා වගේ එතර වෙන්න අර නැවක යන මිනිසුන්ට පාර පෙන්නවා වගේ ඒ පුද්ගලයා අභිඥා ලාභියෙක් බවට පත් වෙනවා. ඒ අභිඥා ලැබීම පිළිබඳව තමයි ඉතුරු මේ දිගටම 158 වෙනි ඡේදයේ කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම අභිඥා ලැබුවාම ඒ පුද්ගලයා දිගටම කායගත සති භික්කවේ සතියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසුමාරද්ධාය දස ආනිසංසා පාටිකංක. ඒ පුද්ගලයාට දැන් කායගත සතිය වඩනවා, ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට ආර්ය ධ්‍යාන හතර ලැබෙනවා. ආර්ය ධ්‍යාන හතරට පස්සේ අභිඥා ලැබෙනවා. අභිඥා ලැබෙනාම දස ආනිසංසා ආසේවිතා භාවිතා බව දස ආනිසංසයක් ඒ පුද්ගලයා තුළ පූර්ණේ වෙනවා. ඒ අනුව දස ආනිසංසා පාටිකංකා අරති රති සහෝ හෝති. අර රති අරති අරතියෙන් විදී නිදහස් වෙනවා. නච තං අරති සහති. නැවත අරතිය හිතේ උපදින්නේ නැහැ. උපන්නං අරතින් අභිභූයං විහෙරති. අර විරති විහෙරති බවට පත් වෙනවා. ඒ අනුව කමෝ හෝති සීතස්ස උන්නස විජ්ජාචාය පිපාසාය. මෙතන තමා දැන් අර ඩාන්ස මගස වාතා ඒ සියලු දේ වලින් මිදී නිදහස් වෙලා චතුන්නං ධානං අභිසේතිකාං මේ අනුව දිට්ඨ ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්ඡාලාභී අකිසරලාභී. දැන් මේ ආර්ය ධ්‍යාන ලැබූ අභිඥා ලැබූ පුද්ගලයා දිට්ඨ ධම්ම සුඛ විහාරා මේ ජීවත් වෙන අවස්ථාවේ වර්තමාන මොහොතේදීම නිකාමලාභී හෝති අකිච්ඡලාභී අකසිරලාභී. ඒ මගපල ලැබූ පුද්ගලයෙකුගේ ලක්ෂණ තුනක් තමයි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. ඒ අනුව සෝ අනේක විහිතං ඉද්ධිවිදං පච්චානුහෝති. අනේක විද වූ අර ඉද්ධිපාද සතර ඉද්ධිපාද වෙනුවට මෙතන තියෙන්නේ අභිඥා අනුව ඉද්ධිපාද ලබන්න පුළුවන්. ඒක අනුව අනේක විහිතං ඉද්ධිවිදං පච්චානුහෝති. ඒකෝපි උත්තා බහුදාපි අර නොයෙකුත් ඉද්ධි ප්‍රාතිහාරය පාන්න පුළුවන්. ඒ වගේම ඉද්ධි ප්‍රාතිහාරය අර ආදේශනා ප්‍රාතිහාරය පාන්න පුළුවන් තත්වයට පත් වෙනවා. ඒ අනුව දිබ්බාය දිබ්බ සෝත ධාතු දිබ්බ විසුද්ධියා අතික්කන්ත මනුසාහිකාය උබෝ සද්දේ සුනාති දිබ්බේච මානුසේච යේ දුරේ සන්තිකේච. ඕන දුරක ඉන්න කෙනෙක්ව බලන්න අර දිවඇස දිවකන දිවනන මේවා ලැබෙනවා. ඒ අනුව පරසත්තානම් පරපුද්ගලානම් චේතසා ඒ අර අනුන්ගේ සිත බලන්න පුළුවන් වෙනවා, දුර බලන්න පුළුවන් වෙනවා. තව ඒ වගේ නොයෙකුත් දේවල් බලන්න පුළුවන් මේ අභිඥාලාභි යටත්. මොකද අර ආර්යදාන වලින් පස්සේ ඊළඟට ඒ ආර්යදාන ලාභියාට අභිඥා ලැබීමත් සමග අර ඉන්දිවිද ඥානය ලැබුණාට පස්සේ සෝ අනේක විහිතං පුබ්බේ නිවාසානං අනුස්සති. පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබෙනවා. ඒක පළවෙනි ත්‍රිවිද්‍යා ඥානවලින් එකක්. පුබ්බේ නිවාසානුස්සති ඥානයට පස්සේ දිබ්බ චක්කු ඥානය, දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්‍යේ පස්සති. දිබ්බ චක්කු ඥානය එමනම් චුතූපපාද ඥානය ලැබෙනවා. ඊළඟට අවසාන වශයෙන් ආසවක්කේ ඥානය, ආසවානංකයා අනාසවානං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඥා සජ්ජිකත්වා උපසම්පජ්ජ විහෙරති. එතකොට අරහත් ඵලයට එන්නට පෙර මේ කායගත සත්‍ති සූත්‍රයේ කියලා තියෙන පැහැදිලි කරලා දීලා තියෙන පාර හුඟක් වෙනස්. ඉස්සෙල්ලාම ආනපාන සති සමාධිය කායගත සතිය කායකානුපස්සනාව ඒ පබ්බ 14 එකයි. දෙකේම මහා සතර සතිපට්ඨාන සූත්‍රයේත් කායගත සති සූත්‍රයේත් තියෙන්නේ කායකානුපස්සනාවේ පබ්බ 14 පමණයි. ඒක වෙනසක් නැහැ. නමුත් කායගත සති සූත්‍රයේදී තියෙන්නේ මේ ආනපාන පබ්බේට පස්සේ අර ආර්ය ධ්‍යාන හතරක් පළවෙනි දෙවෙනි තුන්වෙනි ආර්ය ධ්‍යාන හතර ලැබෙනවා. ආර්ය ධ්‍යාන හතරට පස්සේ අභිඥා ලැබෙනවා. අභිඥාවලට පස්සේ ඉද්ධිවිද ඥාන ලැබෙනවා. ඉද්ධිවිද ඥානවලට පස්සේ ත්‍රිවිද්‍යා ඥාන අර පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුප්පාද ඥානය, ආසවක්ඛ්‍යා ඥානය ලැබෙනවා. ඒ අනුව අරහත් ඵලයට පත් වෙලා චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. අරහත් ඵලයේම උපසම්පජ්ජ විහෙරති තත්වයෙන් ලැබෙනවා. ඒ අනුව කායගතාය භික්කවේ සත්‍ය ආසේවිතාය භාවිතාය බහුලීගතාය යානිගතාය වත්තුගතාය අනිත්‍යතාය පරිච්ඡේදාය සුසුමාරද්දාය ඉමේ දසාංසංසා පාටිගංකා. මේ අනුව මේ දස ආනිසංසය ලැබෙනවා කිව්වා. කායගත සතිය වඩාගෙන යනකොට ඒ පුද්ගලයා තුළ මේක දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියපු ඒකායන මාර්ගයට වඩා හුඟක් වෙනස් මේ කායගත සති සූත්‍රයේ කියලා පැහැදිලි කරලා දීලා තියෙන දේ. හැබැයි මුල අනපනසති සමාධිය එකයි. අනපනසති සමාධිය අනපන පබ්බේ ඉරියාපත පබ්බේ සම්පජඤ්ඤ පබ්බේ සම්පජානකාරී හෝති පටිකූල මනසිකාර පබ්බේ ධාතු මනසිකාර පබ්බේ නවසියෝතික ඔක්කොම එකයි. ඒක වඩාගෙන යනකොට වඩා වර්ධනය වෙනකොට ඒක දිගටම කරගෙන යනකොට අනපනසති සමාධිය දැන් මෙතෙන්දී පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධ්‍යාන කාමෙහි විවිච්ච පාපේ විවිච්ච සවිතක්කන් සවිචාරම් පීති සුඛ ඒකාග්‍ර සහිත වූ පඨම ධ්‍යාන ද්විතිය ධ්‍යානං චතුත්ථ ධ්‍යානං ලැබෙන්නේ. ඊට පස්සේ අභිඥා එක පංච අභිඥා සද් අභිඥා හෝ අෂ්ට අභිඥා ඊට පස්සේ ඉදිවිද ඥාන ඊට පස්සේ අර ත්‍රිවිධ ත්‍රිවිද්‍යා ඥාන පුබ්බේ නිවාසානුසුති ඥානය චතුප්පාද ඥානය ආසවක්කේ ඥානය. ඒ අනුව විද්‍යා විමුක්තිය පූර්ණ වෙලා ප්‍රඥා විමුක්තිය පූර්ණ වෙලා අරහත් ඵලයට පත් වෙනවා. දැන් මේක කායගත සති සූත්‍රයේ පෙන්වලා දුන්න පාර. නමුත් මේකට ඒ කායන මාර්ගය කියලා බුදුහාමුදුරුවෝ කවදක්වත් හඳුන්වන්නේ නැහැ. දැන් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ කාය කායනුපස්සනාව අර විදිහටම විග්‍රහ කරලා තියෙනවා. කාය කායනුපස්සනාවට පස්සේ තියෙන වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව, ඒ අනුව එතන තියෙන පාරත් මේකේ පාරත් දෙකක්. පාරවල් දෙක. මෙතන ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා ත්‍රිවිද්‍යා ඥාන පූර්ණ කරගෙන මගඵල පූර්ණය කරගැනීමේ පාර. අතන කිසිම ධ්‍යානයක් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ එක ශේෂයක්වත් එක වචනයක්වත් කොතනකවත් සඳහනක් නැහැ ධ්‍යානයක අවශ්‍යතාවය. දිගටම තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන මගඵල ප්‍රඥා විමුක්තිය අර ද්වින්නම් පලානං අධිගත. එතකොට මෙතන තියෙන පාරයි එතන තියෙන පාරයි දෙක. මේකට හේතුවක් තියෙනවා. මේකට හරියටම තේරුම් ගන්න ඕනේ මොකද මේ විදිහට බුදුහාමුදුරුවම මේ මුල් කාලේ මෙහෙම කායගත සති සූත්‍රය දේශනා කරලා අර ආර්ය ඥාන ලැබලා අභිඥා ලැබලා ත්‍රිවිද්‍යා ඥාන ලැබලා පූර්ණය මගඵල පූර්ණය කරගා. නමුත් මේ පසු කාලෙක බුදුහාමුදුරුව පරිණත වීමත් සමග මේ ඥාන ලැබීම ධ්‍යාන අවශ්‍යතාවයේ සම්පූර්ණයෙන්ම සහ මුලින්ම අත්තරිය. මෙතෙන්දි තියෙන්නේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම අගටම තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීම. සතරාතිපට්ඨානය, සතර සම්මාප්පදාන, සතර ඉද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, සත්තබොජ්ජංග, ආරසංගික මාර්ග, මගඵල පූර්ණ වෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. මේක පාරවල් දෙකක්. හැබැයි පාරවල් දෙකෙන් බුදුහාමුදුරුව නිර්දේශ කළේ ඒකායන මාර්ගය හැටියට විග්‍රහ කළේ ඉදිරියේදී මේ බුද්ධ ශාසනයේ භික්ඛුන්ට මගපල් ලබන්නට බලාපොරොත්තු වන අයට නිර්දේශ කළේ අනුදැන වදාළේ ඒකායන මාර්ගය. ඇයි එහෙමනම් බුදුහාමුදුරුව මුල් කාලේ මෙහෙම මේ කායගත සති සූත්‍රයේ එන අර ධ්‍යාන වල අභිඥාවල ඉද්ධිපාදවල ඒ වගේම ත්‍රිවිද්‍යා ඥානවල පාරක් ඒව ලබා ගැනීමෙන් වෙනත් පාරකුත් දේශනා කළේ. මේකට හේතුව බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ යුගයේ මුල් කාලේ මේ බෞද්ධයෙක් එක්කෙනෙක්වත් හිටියේ නැහැ ලෝකෙ කොහෙවත්. වෙන වෙන ආගම්වල අර බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්නු බ්‍රහ්මත්වයට පත් වෙන්න ඒ දැලට අහු වෙන්න මිනිස්සු ධ්‍යාන වැඩුව ධ්‍යාන පස්සේ ගිය මිනිස්සු හිටියේ. ධ්‍යාන ලාභී. දැන් ඔය ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, මේ ජටිල කාශ්‍යප, ඒ වගේම ඔය උපතිස්ස, කෝලිත, පංච වග්ගයේ භික්ඛූන් බුදුහාමුදුරන්ට මුලදී හම්බුණ මුල් අවුරුදු 10ක් 15කදී මේ ජම්බුද්දීපය තුළදී හම්බුණ සියලුම දෙනා ධ්‍යාන පිළිබඳව අදහසක් තිබුණු, ධ්‍යාන ලබන්නට උත්සාහ කළ, ධ්‍යානවලටම කටයුතු කළ පුද්ගලයෝ. ඒ නිසා ඒ වගේ සමාජයක බුදුහාමුදුරුව එක පාරටම ධ්‍යාන ප්‍රතික්ෂේප කළානං, අයින් කළානං, අත්තරියනං එක බාධකයක් වෙන්න තිබුණාර ධ්‍යාන අභිඥා ලාභී. ඒ නිසා මුල් අවුරුදු කීපයක් තුළ, කීපයක් යන අවුරුදු 12ක් හෝ 15ක් විතර කාලයක් තුළම බොහෝ තැන්වලදී ධ්‍යානලාභින් මුණ ගැහුණ හමුණ හැම තැනකදීම මේ කායේ ගත සති සූත්‍රය මුල් කොටගෙන පෙන්වූ ආර්ය ධ්‍යාන ලබලා, අභිඥා ලබලා, ත්‍රිවිද්‍යාඥාන පූර්ණ කරගෙන ප්‍රඥා විමුක්තිය මගඵල ලබන ක්‍රමයක් මුල් අවුරුදු 15 තුළ දේශනා කළා. මෙහෙම බුදුහාමුදුරුව ගමින් ගමට ගිහිල්ලා ඒ අර වෙනත් ආගම්වල බ්‍රහ්මජාල සූත්‍රයේ තිබුණු ආගම් තමයි දා තිබුණේ. ඒ ධ්‍යාන ලබන්න තමයි ඒ ආගම්වල සියලු දෙනාව පුහුණු කළේ, පුරුදු කළේ ධ්‍යාන අභිඥා ලබන්න. ඒ අයට ඒ ධ්‍යාන ලබලා අභිඥා ලබලා මගඵල ලබන ක්‍රමයක් කායගත සතිය සමාධියෙන් පෙන්වලා දුන්නා. බුදුහාමුදුරුව අලුතෙන් කායගත සතිය හඳුන්වා දුන්නට පස්සේ අර අනාර්ය ධ්‍යාන ලැබූ පුද්ගලයන්ට බොහොම පහසුවෙන්ම ආර්ය ධ්‍යාන වලට පත් වෙලා ඒ අභිඥාම ලබාගෙන මගඵල ලබන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. නමුත් දැන් අවුරුදු 15ක් විතර ගියාම කල්යනකොට අර ධ්‍යානලාභීන් බුදුහාමුදුරන්ගේ මේ ක්‍රමයට අනුගත වෙන්න කැමති වූ, මගඵල ලබන්නට පුණ්‍ය ශක්තියක් තිබුණු බොහෝ දෙනෙක් මේ ධ්‍යානලාභීන් අභිඥාලාභීන් මගඵල ලබලා ප්‍රඥා විමුක්තිය අරහන්ත ඵලයට පත් වුණා. එතකොට අවුරුදු 15කට පස්සේ මේ ධ්‍යානලාභීන් අභිඥාලාභීන් මගඵලලාභීන් බවට පත් වුණා. ඒ නිසා මගඵලලාභී නොවන, ධ්‍යානලාභී නොවන පෘථග්ජන පුද්ගලයන්ට ගැලපෙන විග්‍රහයක් ඉදිරියටත් පවත්වාගෙන යන්න පුළුවන් පරිදි බුදුහාමුදුරුව ධ්‍යාන නොලබාම ධ්‍යානවල අවශ්‍යතාවයක් වචනිකින්වත් පැහැදිලි නොකර මේ ධ්‍යාන නොලබා මගඵල ලබන ක්‍රමයක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන ප්‍රඥා විමුක්තියට පත්වෙන ක්‍රමයක් දින්නම් පලානං අධිගතා හෝති කියලා විග්‍රහ කරලා පෙන්නලා අනුදැන වදාරලා ඒක ඒ පාර, ඒ මාර්ගය පිළිවෙත ඒකායන මාර්ගය හැටියට ඉදිරි ශාසනය පවත්වාගෙන යන්න දේශනා කළා, නිර්දේශ කළා. නමුත් බුදුහාමුදුරුව පිරිනිවන් පහලා නැවත කල් යනකොට නැවතත් අර මේ ලෞකික ධ්‍යාන, අනාර්ය ධ්‍යාන ලබන්නට කැමති වූ බොහෝ මිනිසු නැවත ඒ පාරට, ඒ පැත්තට, ධ්‍යාන පැත්තට, අභිඥා පැත්තට ගියා මිසක මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගෙන මගඵල ලබන්නට එතරම් කැමැත්තක්, අවශ්‍යතාවයක් ලැබුණා. ඒකට හේතුව අර පුබ්බේතගත පුණ්‍ය සහ ශක්තිය නැතිකම. ඒ නිසා ක්‍රමානුකූලව මේ මහා සංඝික නිකායෙත් අනිකුත් අයත් ධ්‍යාන ලබලා අභිඥා ලබන ක්‍රමයක් නැවත පසුපස ගියා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නමට පමණක් සීමා වුණා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඊට පස්සේ ඉගැන්නුවා විතරයි. අර ලේඛනගත කරලා මෙහෙම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව දේශනා කරනවා. නමුත් ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණණය කරගන්නට අවශ්‍ය ක්‍රමය අභාවයට ගියා, අභාවිතයට ගියා. ඒ නිසා තමා මේ නිවන වැහුනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් මේ යුග නද්ද භාවනා ක්‍රමය තමා මහා සතරසතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. කායගත සති සූත්‍රයේ තියෙන්නේ අර සමත පුබ්බංගම විපස්සනා ක්‍රමයත් විපස්සනා පුබ්බංගම සමත ක්‍රමයත්. නමුත් බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් යුගනද්ද භාවනාවක් තමා මේ බුද්ධ භාවනාව හැටියට ආනපාන සති සමාධිය හැටියට මහා සතරසතිපට්ඨාන සූත්‍රයේ නිර්දේශ කළේ, ප්‍රකාශ කළේ, අනුදැන වදාළේ. ඉතින් ඒක නිසා මේ පාරවල් දෙක වෙන වෙනම තේරුම් ගත යුතුයි. අද වෙන විට මේ වර්තමාන යුගයේ බොහෝ පිරිස් මේ ලංකාවේ භාවනා මධ්‍යස්ථානවල මේ ධර්මය තේරුම් නොගෙන මේ අනාර්ය ධ්‍යාන ලබන්නට උත්සාහ කරනවා. ධ්‍යාන ලැබීම කිසිසේත් මඟපල් ලබන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ධ්‍යාන ලැබෙනවා, මඟපල් ලැබීමත් සමග මේ කායිකානුපස්සනාව වඩනකොට අර කායිකානුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව වැඩෙනකොට අර පංච නීවරණ, පංචකාම නීවරණ ධර්මයෙන් තොර වෙලා පංචස්කන්ධය උපාදානය කරගෙන විවර්තුන ගමන්ම ආර්ය ඥාන ලැබෙනවා. හැබැයි ඒ ආර්ය ඥාන ඒ වෙන විට තුට්ටුවක්වත් වටින්නේ නැහැ. ඇයි? දැන් මේ කෙලෙස් මුල් උදුරන්නටයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්න. නමුත් අතෙන්දි මේ කෙලෙස් මුල් උදුරන්නට ඉස්සෙල්ලා ධ්‍යාන, අභිඥා, ඉද්ධිපාද ලබලා ආසෝක්කේ ඥානය ලබලා තමා කෙලෙස් මුල් උදුරන්නේ. මේක පාරවල් දෙකක්. මේ මහා සතරසතිපට්ඨාන සූත්‍රයේ තියෙන මාර්ගය ධ්‍යානවල අවශ්‍යතාවයක් නැතුව ධ්‍යාන නොලබාම මගපල් ලබන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය කර ගැනීම අදටත් බොහොමම වඩා වැදගත් වෙනවා, ගැළපෙනවා. ඕන කෙනෙකුට මේ සෝතාපට්ටි ඵලයට, සකදාගාමි අනාගාමි අරියත් ඵලයට පත් වෙන්න පුළුවන් ධ්‍යාන වල අවශ්‍යතාවයක් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැතුවත් ධ්‍යාන නොලැබුවත් මගපල පූර්ණය වෙනවා. මේක දෙකක් බව, ක්‍රම දෙකක් බව, පාරවල් දෙකක් බව හොඳට තේරුම් ගත යුතුයි. දැන් ඔය මහා සතරසතිපට්ඨාන සූත්‍රයේ කොතැනකවත් බුදුහාමුදුරුව එකම වචනකින්වත් කියලා නැහැ මේ ධ්‍යානය ලබන්න ඕන කියලා. මේ ධ්‍යානව අවශ්‍යයි කියලා. කිසි තැනක කියලා නැහැ. ධ්‍යාන බැහැරම කරලා තියෙනවා, ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් කායගත සති සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාව. මහා සතරසතිපට්ඨාන සූත්‍රයේ තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීම. ඒක අතේ තියෙන නිවනක් වගේ ඉතාම සරල, ඉතාම පහසු, ඉතාම ලේසි දෙයක්. අර විසුද්ධි මාර්ගයේ ලිව්වට පස්සේ නැවත ඔය අර සමසසලිස් භාවනා කර්මස්ථාන මතු කළාට පස්සේ මිනිස්සු ආයතනයක් කර ධ්‍යාන ලැබලා පාර වරද්දගෙන මේ අනාර්ය ධ්‍යාන ලබන්න පටන් ගත්තා. අර මගපල් ලබන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්න අපාර ක්‍රමය පිළිවෙත මාර්ගචරියාව යටපත් වුණා. ඒකයි උනේ. දෙකටම අදාළයි. නෑ 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 කායගත අසත්‍යයක් අවශ්‍ය නෑ. දැන් මේක එතන මෙතන තියෙන්නේ කායේ කාය අනුපස්සන. අතන තියෙන්නේ කායගත සති දෙකක්. හැබැයි ආනපාන වබ්බය එකයි. දෙකක් නෑ. ආනපාන කියන්නේ මොකද්ද ඔය උපාසකම්ම? ඔව් ඒක ඇත්ත. අර අස්ස පස්ස යහපත් දේ නිවෙන දේ මිදෙන දේ විමුක්තියට උපකාර වන දේ ආශ්‍රය කිරීමත් රත් වෙන මත් වෙන ගිනි ගන්නා දේ ප්‍රහාණය කිරීමත් තමයි ආනපාන. මේක කරගෙන යනකොට දැන් මහා සතරාධිපට්ඨාන තියෙන සූත්‍රයේ තියෙන අර වේගයේ වේදනාව අනුපස්සනා වෙනවා. අලුතෙන් උපදින්න නැතුව යනවා. ඊට පස්සේ චිත්තාවේගය අලුතෙන් උපදින්නේ නැතුව යනවා. ඒ අනුව මේසු ධම්මානුපස්සනාව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය වෙනවා. නමුත් අර බුදුහාමුදුරුව ඉස්සෙල්ලා ඔය විදියට කිව්වනම් එහෙම අර ධානලාභීන්ට බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලේ හිටිය හැම තැනකම ධානලාභී. හැම තැනකම මිනිසු ධාන පස්සේ ගියේ. ඒ මිනිසුන්ට මේක එකපාරටම කිව්වනම් මොකද වෙන්නේ? ඒ මිනිසුන්ට ගැලපෙන්නේ නැහැ. ඒ මිනිසුන්ට මේක ගැලපෙන්නේ නැහැ. ඒ මිනිස්සු දැන් ධ්‍යාන ලැබපු මිනිස්සු. ඒ නිසා බුදුහාමුදුරුව මුල් අවුරුදු 15ක් විතර තුර ඒ ධ්‍යානලාභීන්ට ගැලපෙන ආකාරයට මේක වෙනස් කළා. ඒ ධ්‍යානලාභීන් දැන් නැති වුණාට පස්සේ සියලු දෙනාට මතු බුද්ධ ශාසනයට ඇතුල් වෙන සියලු දෙනාට ගැලපෙන විදිහට ඒකායන මාර්ගයේ විග්‍රහ කළා, විවෘත කළා. හැබැයි මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ දැන් මේ දවස් තුනක්ම අකුරෙන් අකුර වචනෙන් වචනේ විග්‍රහ කළා. කොතනකවත් තිබුණද පළවෙනි ධ්‍යානයට, දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට එන්න ඕනේ කියලා? කිසි තැනක නැහැ. ඇයි එහෙනම් මේ අද මේ ලංකාවේ මිනිස්සු මේ ඔය භාවනා මධ්‍යස්ථානවල ධ්‍යාන ලැබලම මග බල ලබන්න කල් කියාගත්? දැන් ඔය භාවනා මධ්‍යස්ථාන 300 ගානක් තියෙනවා. 300 ගානෙම මිනිස්සු උත්සාහ කරන්නේ ධ්‍යානයක් ලබන්න. නැද්ද? හැබැයි ඒක බුද්ධ ධර්මයට විරුද්ධයි. ඒක තමයි කිසිම ධ්‍යානයක් ලැබීම බලාපොරොත්තු විය යුතු නැහැ. අවශ්‍යතාවයකුත් නැහැ. ධ්‍යාන කියන එක තේරුම් නොගත් එක. ධ්‍යාන කියන්නේ අර තාවකාලිකව කැලේ කපා දැමීම. කෙලෙස් කපා දෙමින්. හැබැයි කෙලෙස් මුල එහෙමම තියෙනවා. ආයි තව සුමානයක් දෙකක් යනකොට ආයි කෙලෙස් අලුතෙන් ලියලනවා. දැන් ඒ ධ්‍යාන අනාර්ය ධ්‍යාන වල ඒ විදිහට වෙනවා. හැබැයි මේ කාය කායනුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව ක්‍රමේ එහෙම එකක් නැහැ. කපා දෙමීමක් නැහැ. සුද්ධ නැහැ, බුද්ධ විතරයි තියෙන්නේ. අතන සුද්ධ තියෙනවා, බුද්ධ නැහැ. මේකයි වෙනස. ඉතින් ඒක නිසා දැන් අද මේ ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අර පස්සේ කාලෙක බුරුමයෙන්, තායිලන්තයෙන් වගේ රටවල් වලින් ඔය ගෙනාපු මේ ධ්‍යාන මාර්ගය. අර අනාර්ය උපනිෂද් ධර්මයේ තිබුණු ධ්‍යාන ක්‍රමය මතු වුණා. මතු කළ ගත්තා. මේකයි වුණේ. මගපල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම යටපත් වුණා. සහතිකක් දෙනවා. ඔය ධ්‍යාන තමයි අනාර්ය ධ්‍යාන තමයි ඔය දැන් ඔය සහතික දෙන්නේ. ආ ඔයා සෝවන් පත් වුණා කියන්නේ මේ ධ්‍යානයක්. ධ්‍යාන ලැබෙනවා. අනාර්ය ධ්‍යාන. නිවනට කිසි දෙයක් උපකාර නොවන අනාර්ය ධ්‍යාන තමයි ඔය දැන් ඉස්සෙල්ලා සහතිකක් දුන්නනේ මං. ඉතින් තැන් කියන්න ඕනේ නැහැ. ඔය බොහෝ තැන්වල සහතිකක් දුන්නා ඔය අසෝතාපන්න. ඔය අසෝවන් වෙලා හරි. එතන මොකද්ද? ධ්‍යානයක් ලැබෙන්නේ නැති. ඒක ඇත්ත. දැන් අර මෙහෙම යනකොට මිනිස්සුන්ට එක පාට මෙහෙම ඉන්නකොට මේ අර කසින පිරියම් කළා වායෝ කසිනේ උලං ඇදීම පිටකිරීම හෝ බඩ පිම්බීම හැකිලිම වායෝ කසිනේ මේක කරගෙන යනකොට එකපාරට හිත తాවකාලික බලෙන් සමතේට පත් කරගත්තාම එකපාරට එනවා වංචක ධර්මයක් චෛත්‍යයක් එක්ක බුදු පිළිමයක් එක්ක වලාකුල් වගේ සැහැල්ලුවක් එක්ක මේ වගේ ආකාස සංඥායතනයක් මේක අවකාශේ සැහැල්ලු තුනම් පොදක් වගේ Taman ඉන්නවා වගේ මේ පා වෙනවා මේවා දැක්ක ගමන් අන්න ඔයා දෝතාපන්න එම් වෙනවා ඒවා වෙනවා ඒවා මොනවද මේ ඒවා තමයි වංචක ධර්ම ඒවා තමයි නාරිදියා ඉන්න පුළුවන් නමුත් වැඩක් තියෙනවද කෙලෙස් මුල එහෙමම නිද්දාගත වෙනවා කෙලෙස් මුල හෙලෙන්නේවත් නැහැ හැබැයි අර తాවකාලික සුවයක් සැහැල්ලුවක් පස්සදියක් තියෙනවා හැබැයි සමුච්ඡේද ප්‍රාණෙන් නිස්සරණ ප්‍රාණෙන් මුල් ගැලවෙන්නේ නැහැ මුල් කපන්න බෑ බුද්ධ වෙන්නේ නැහැ සුද්ධ වෙනවා බුද්ධ නැහැ ආර්ය ඥානේ වෙනස මේ දැන් මේ කායගත සති කිව්වනේ පළමුවෙන්ම කාමෙහි විවිච්ච පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච සවිතක්කං සවිචාරං පීති සුඛේකාග්‍රතා සහිත වූ පඨමඥාන දැන් අර මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේක වෙන විදිහකට කිව්වේ ධානයක් හැටියට නෙමෙයි කිව්වේ මේක කිව්වේ අර කාය කායනුපස්සනාවෙන් පස්සේ අර වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේ ධම්මානුපස්සනාව අර නීවරණ පහ හිතෙන් ඉවත් වෙලා යන සාමූලෙම ආයතනික රටාව වෙනස් වෙනවා දැන් මෙතනත් ආයතනික රටාව වෙනස් වෙනවා ඒක කියලා තියෙනවා හැබැයි මෙතන අර ධානලාභීන්ට අර දැන් අනාර්ය ධානයක අංග පහ සහ ආර්ය ඥානයක අංග පහ වෙනස්. අනාර්ය ඥානයේ අංග පහ මොකද්ද? දැන් කවුරුත් අහලා තියෙන හැටියට අනාර්ය ඥානයක අංග පහ මොනවද? අංග පහක් තියෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨමඥාන. ආර්ය ඥානයක් මේ විතක්ක විචාර කතාව නෙමෙතියි. කාමෙහි විවිච්ච පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච නිසා සවිතක්කන් සවිචාරම් පීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහ. ඒක වෙනස්. ඒක පැහැදිලිව වෙනස් කළා මේකේ තියෙන. දෙක. කිසිම දෙයක් දැන ගැනීමක් බණ ඕනේ නැහැ. පාරක් ඕනේ නැහැ. බණ අහන්න ඕනේ නැහැ. සෝතාදානේ පඤ්ඤා සුතමේ ඥානෙ හෝ සීලමේ ඥානෙ හෝ චින්තාමී ඥානේ භාවනාමී ඥානේ මග්ගමග්ග ඥානේ මොනවත්ම අවශ්‍යද මොකවත්ම නැතුවත් හුස්ම රැල්ලට හිත තියාගෙන එක්වර බඩ පිම්බීම හැකිලීමට හිත තියාගෙන එක්වර පඨවි කසිනේකට ආපෝ කසිනේකට වර්ණ කසිනේකට ඕන කසිනේකට පිරියම් කළා ඒකනේ බුද්ධකෝ සාමුදුරු කිව්වේ මේ සම්ම සත්ව නිස්කර්මස්ථාන දුන්නේ ඒ කසිනේ පිරියම් කිරීමෙන් දැන් ලැබෙනවා ඒක ඇත්ත නමුත් මොකද්ද වැහෙන්නේ මගපල එතනම වැහෙනවා. තාවකාලිකව සුද්ධ කරනවා. මුල අර මේක තදංගම වශයෙන් සහ විස්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරනවා. සමුච්ඡේද වශයෙන් කෙලෙස් උදුරා දමන්න බෑ. සමුච්ඡේද කියන්නේ මුලම සහ මුලින්ම සංඋච්ඡේදනය කරන්න ඕන. සමුග්ඝාත වශයෙන් විඝාත පරිලාහ කරන්න ඕන. නිස්සරණ වශයෙන් නැවත නූපදින ආකාරයට කෙලෙස් මුල් අයින් කරන්න ඕන. ඒක නිවන. අතන කෙලෙස් මුල් එහෙමම තියද්දි රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ගැන කිසිම දැනීමක් අවබෝධයක් නැහැ. මුල එහෙමම තියෙද්දි ගහ කපනවා. දැන් ගහ නැහැ. දැන් පේන්න නැහැ. දැන් හිතනවා දැන් මේක තමයි නිවන. ඒකයි වෙනස. යන්න පුළුවන්. ඒක බොහොම පහසුයි. හැබැයි ඒකට හුඟක් දුක් විඳින්න ඕන. මේකට දුක් විඳින්න ඕනේ නැහැ. මේක සුඛාපටිපදා. අරක දුක්ඛාපටිපදා. මේක ධඤ්ඤාපටිපදා, අක කිප්පාපටිපදා. පටිපදා තියෙනවා හරියට. සුඛාපටිපදා දුක්ඛාපටිපදා ධඤ්ඤාපටිපදා කිප්පාපටිපදා කියලා බුදුහාමුදුරු මේ පිළිවෙත් විග්‍රහ කරලා තියෙනවා. අන්න රබර් බෝලයක් බලෙන් යටපත් කර බලය තියෙන්න ඕනේ යටපත් කර බලය අත්හැරි ගමන් රබර් බෝලේ ආයි උඩට එනවා. දැන් මේ බුදුහාමුදුරු මේකට හරියට උදාහරණ දුන්නා. ඊට පස්සේ මේකට පස්සේ කාලෙක අනුරාධපුර යුගයේත් මේකට උදාහරණ දුන්නා. දැන් අනුරාධපුරේ අරහතුන් වහන්සේ කෙනෙක් ගාව හිටියා ගෝලේ. ගෝලයා අනාර්ය ධ්‍යාන වඩලා අර මේ කියපු විදියට ආනපාන සතිය උස්ම ගැනීම කසින පටවි කසිනයක් කරලා වායු කසිනයක් කරලා අභිඥා ලැබුවා අහසින් යන්න පුළුවන්. ඔව් මල් ගෙනත් දුන්නා. දවසක් මල් ගෙනත් දෙන්න යනකොට ඔය වැව් තිබුණ අනුරාධපුරේ හැමතැනම වැවක අර ලස්සන තරුණ ගෑනු ළමයෙක් හොඳ ලස්සනට කවි කියමින් මල් නෙලමින් හිටියා. දැක්ක මේ අභිඥාලාභිය. එතෙන්ට බැස්සා. බෑලා කනවැල්ල අල්ලගෙන යන්න අවසානයේ සිද්ධ වුණා ධ්‍යාන ඔක්කොම ගහලා ගියා. ඒකයි උනේ. ඔව් ඔව් එහෙම එහෙමත් කියලා තිබුණාට ඉතින් ඒ මිනිහට තේරෙන්නේ නැහනේ. ඒ මිනිහට අර අනාර්ය ධ්‍යාන වලින් ලැබූ සුවය මිසක් ඊට වඩා එහාට යන්න බැරි වුණා. ධර්මයන් පූර්ණය වෙන්නේ. නමුත් කායගත සතිය වඩනකොට ආර්ය ධ්‍යාන වැඩෙන්නේ. ඒක ඒ බුදුහාමුදුරුවෝ ඒ ධ්‍යානලාභින්ට ඒක කිව්වේ. ධ්‍යාන නොලැබේ නම් දැන් අනාර්ය ධ්‍යාන ලැබූ පුද්ගලයෝ ඉන්නවා නම් දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට වඩා ලේසි දැන් ධ්‍යාන ලැබලා තියෙන නිසා ආර්ය ධ්‍යාන බවට පත් කරගන්න. එච්චරයි වෙනස. එකටම එකයි කරන්න ඕන 37ම වැඩෙනවා. එකයි කරන්න ඕන මොකද්ද කරන්න ඕන? මේ බුදුහාමුදුරුව පැහැදිලිව පිළිසිදුව කිව්වා ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතු. එකම ධර්මයයි භාවිතයට ගන්න ඕන. මොකද්ද එකම ධර්මය? කායගත සතිය. එහෙම නැත්නම් කායිකාය අනුපස්සනාව. එහෙම නැත්නම් ආනපාන සතිය සමාධි. වෙන මොකක්වත් හැම තැනකම මේක කියලා තියෙනවා. හැම සූත්‍රයකම මේ කියලා තියෙනවා. එකක් කරනකොට හතරක් වැඩෙනවා, හතරක් කරනකොට හත වැඩෙනවා. ඒ අනුව ද්වින්නම් පලානං අධිගත අහෝති කිය. ඔව් සං නොදැක සම්මෝ සංදිට්ඨිකෝ නොවී සංවර නොවී සංසිඳවන්න බැරුව සංමා කියන තත්වයේ තේරුම් නොගෙන අනාර්ය ධ්‍යාන මිසක් ආර්ය ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ඒකයි වෙනස. ඒ නිසා මේ සන්දේශනාව ද්වතාවේ ත්‍රිපරිවට්ටේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මයේ යම් තර්මකට හෝ අහන්නේ නැතුව සං දැකගන්න බැරුව ධම්මෝ සම්දිට්ඨිකෝ නොවි දසනේන සම්පන්න වෙන්න බෑ. මගපල ලැබෙන විදිහට මේ ගමන යන්න බෑ. ඒකයි කිව්වේ බණ නැතුව භාවනා බෑ. මොනවාක්වත් නැහැ. බණ කිව්ව හැමෙමයි. මොනවා හරි කියන්න පුළුවන්. බණ කියන එකේ තේරුම භව නසනදී. භව නසන ධර්මයේ බණ. භව හදන ධර්මයක් කියන්න පුළුවන්. ඒක බණ නෙමෙයි, ඒක බහ. ඔව්. තියෙන බහ තියෙන. බණ නැහැ. බහ තියෙනවා. බහ කියනවා මොනවා හරි. ඔය ජාතක කතා රෝමිය බහ කියනවා. ත්‍රිවිද්‍යා පහළවීමක් මහා සතරාර්යපට්ඨාන සූත්‍රයේ හෝ ඊට පස්සේ කියපු ගිරිමානන්ද සූත්‍රයේ මොකවත් නැහැ. ත්‍රිවිද්‍යා පහළවීමක් ගැන කියලා නැහැ. නමුත් දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන කාලේ මුල් කාලේ දැන් දේශනා කරපු අරිය පරේෂණ සූත්‍රයේ පහසරාත්‍රි සූත්‍රයේ මේ බොහෝ සූත්‍රවල ත්‍රිවිද්‍යා ඥානවල අවශ්‍යතාවයක් ත්‍රිවිද්‍යා ඥාන ලැබෙන බව මුල් සූත්‍රවල ඔක්කොගම කියලා තියෙනවා. නමුත් පස් වෙනකොට කිසි සූත්‍රයක දැන් රාහුලවාද සූත්‍රේ නැහැ. මේ ගිරිමානන්ද සූත්‍රේ තව හුඟක් සූත්‍ර තියෙනවා. ඒවා කොහෙවත් ත්‍රිවිද්‍යා ඥාන ගැන කතා කරලන පෙන්නල් දීලන අවශ්‍යතා වන්න ඒවැගල දීන ප්‍රඥා විමුක්තිය ගැන පමණ ප්‍රඥා විමුක්තිය ගැන කෙලිම අරහත් පලි ඒක තම අක්‍රමය දැන් රාග සිතුවිල් අක්කා හම පළවෙනිවරට අසුභානුස්සතිය වඩල සමතයට පත් කරගන්න ඕන යජ්ජන් සබ්බ සංකාර සමතු. ඊට පසේ අනිච්ච දුක්කානත්ව මෙනෙහි කරලා අර රාග සිතිවිල්ල ආවේ මොකද අලුතෙන් නැවත නැවත මතුවනේ මොකද නිච්ච වෙලා සුක වෙලා අත්ත වෙලා නිච්ච වෙලා තිබුණේ සුක වෙලා අත්ත වෙලා ඒ නිච්ච සුක අත්ත බව උදුරලා දැම්ම හම අනිච්ච දුකානත් පසක් වුණාම නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙනවා. නිබ්බින්දං විරජ්ජති විරාගං විමුච්ඡති විමුක්ති ඥාන දස්සනං හෝති. ප්‍රත්‍යක්ෂ කරලා දැනගන්න තමා ඊට පස්සේ තියෙනවා ප්‍රත්‍යවේක්ෂා ඥාන. ඒක තමන්ට ලැබෙනවා. ප්‍රත්‍යවේක්ෂා ඥාන. ඒ බුද්ධ ඥාන. මගඵල ලැබූ කෙනෙකුට මගඵල ලැබීමත් සමගම සෝතාපට්ටි ඵලයට පත් වුණත් දවස් 7ක් යනකොට සෝතාපට්ටි ඵලයට පත් වුණාම ඒ පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් ඉබේම ලැබෙනවා. මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන දැන් මීට පෙර තමන් වටිනවා කියපු සාරයි කියපු හොඳයි කියපු දේවල් වල අසාරත්වය නිස්සාර බව අනාථ බව පේනවා. මෙතෙක් කල් අපි අල්ලගෙන බදාගන්නට උත්සාහ කළේ මේ දුක් විඳ විඳ ඔක්කොම එකතු කළේ මේ වගේ නිස්සාර දෙයක් බව පේනවා. ඒ වගේ දේවල් මේ නිස්සාර දේ අතහැරියාම එකෙන් ලබන මේ විමුක්තිය නිදහස දකිනවා. ඉතුරු කෙලෙස් දකිනවා. ඉතුරු කෙලෙසුත් අයින් කරගත්තොත් මේ විමුක්තිය මේ නිදහස මේ නිවන මේ බර සැහැල්ලු වෙන බව දකිනවා. ඒවට මාර්ගයක් තියෙන බව පසක්කොට දකිනවා. මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ සෝතාපට්ටි ඵලයේදීත් පහක් ප්‍රත්‍යවේක්ෂා ඥාන සකදාගාමි ඵලයේදීත් පහක් ඵලයේදී මාර්ගයේදීම වන මාර්ගයේදී මාර්ගාංග පූර්ණය කරගන්නවා මිසක් පත්‍යවේක්ෂා ඥාන බුද්ධ ඥාන එකක්වත් පහළ වෙන්නේ නැහැ ලැබෙන්නේ නැහැ මාර්ගයේදී. මග ඉවර කළා ගඟෙන් එගොඩ වෙලා ගඟේ ඉවුරක් දැන් හොඳට ඉඳ ගන්නවා. දැන් මේක උදාහරණ බුදුහාමුදුරුවෝ උදාහරණයක් දුන්නා. මේක මේ මාර්ගයක් යනවා කියන්නේ අපි හිතමු මෙතන ගඟක් තියෙනවා. අපි දැන් මේ ගඟට පිටිපස්සේ තියෙන මහ කැලෑවක්. කැලේ ගින්නක් හෝ ගාලා ගිනි ගන්නවා. දැන් මේ ගින්නෙන් බේරෙන්න නම් අපි මේ ගඟෙන් එගොඩ වෙන්න ඕන. ගඟයින්ට ඇහිලා අපි අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා ගඟේ එගොඩට යනවා කියලා. එගොඩ ඉරුරේ ඉලක්කයක් තියා. ඒ ඉගුරට යන්න යනකොට දැන් මාර්ගය. අඩියෙන් අඩිය මොහොතේ මොහොත හරි දියට බහින්න ඕන. බැහැලා නිකන් එක තැනක හිටියොත් මාර්ගය නෙමෙයි. ඊට පස්සේ කොහොම හරි අර එන ඕග හතරක් තියෙනවා මේ ගඟේ. කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග කිමුල්ල ඉන්නවා. සැඩපහර තියෙනවා සුලි තියෙනවා නොයෙකුත් ගඟේ තියෙනවා කටු අකුළු රොඩු නොයෙකුත් බාධක. මේ සියලු දේ පරයා අපි මේ ගඟෙන් එගොඩ වෙන්න අදිෂ්ඨාන. මේ ගඟේ නැවතිලා හිටියොත් මාර්ගේ නැහැ. ගඟේ එගොඩට ගිහිල්ලා ඉවුර අල්ලගෙන ඉවුර අත්තක් හරි ගහක් හරි මොකක් හරි ඉවුර හරි අල්ලගෙන ඉවුරේ ඉඳ ගන්නවා. ඉඳගත්තට පස්සේ දැන් ආපහු ගඟ දිහා බලනවා. ඔන්න ප්‍රත්‍යවේක්ෂා ඥාන දකිනවා. මෙච්චර සැඩ ඕක තමයි මම මේ එතෙර වෙන්න ආවේ කියලා. ඒ එතෙර වෙන එතෙර වෙලා ඉවුරේ ඉඳ ගන්නකම් ඒ පුද්ගලයා මාර්ගයේ. එතෙර වුණොත් විතරයි ඵලය. එතෙර වුණාට පස්සේ දැන් බොහොම නිවී යනිල දැන් වේගයක් නැහැ ආවේගයක් නැහැ දැන් බොහොම නිවිච්ච පුද්ගලයෙක් දැන් ඉඳගෙන බලනවා මේ සියලු දේ ආපහු පසු විපරම් කරනවා ඒකයි පත්‍යවේක්ෂා ඥාන කියන බුද්ධ ඥාන සකදාගාමි ඵලෙත් ඔය පත්‍යවේක්ෂා ඥාන අනාගාමි ඵලෙත් අරහන්ත ඵලෙ විතර පත්‍යවේක්ෂා ඥාන පහක් නැහැ හතරයි තියෙන්නේ මොකෝ දැන් ඉතුරු දෙයක් කරන්න නැහැ කතං කරණියන් නාපරං ඉතත් ආයාති පජානාති එතන ඉවරයි කරලා ඒ නිසා මාර්ගයේදී කිසි තැනක පත්‍යවේක්ෂා ඥාන උපදින්නෙත් නැහැ ලැබින්නෙත් නැහැ මාර්ගයයි අමාරු ඵලය සුවයක් ඵලය යහත්ම සුඛ විහරණයක් ඵලය භුක්ති විඳින එක ඵලය කියන්නේ නිතරම සැප සුවය ඒක විඳින සුවයක් තියෙනවා නිවන් සුවේ යහත්ම සුඛ විහරණේ තියෙනවා ඒතර මාර්ගය අමාරුයි යන්නු ඒක හරියන්න ශරීරේ තියාගන්න එපා නැතුව කොහොමද නිවන් දකින්නේ ශරීරේ පාත්වා ගන්න මොන ආහාරේ මතඤ්‍යතාව ඉන්ද්‍රියේ සුකුත්තන් දෝ ඉන්ද්‍රයන් ආහාර මේ සියලු දේ පාත්වා ගන්න ඕන නිවන් දකින්න ශරීරේ විනාශ කරලා නැති වෙලා එනම් අර මේ සියදි විහානි කරගත්තාම හරිනේ එහෙම හරියන්න මේ කය මේ ශරීරේ මේ ජීවිත කාලේ අපි ඒ ජීවිත කාලය තුළදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් මේ කය මේ ශරීර කූඩුව මේ මම කියන පුද්ගලයා ඉන්න ඕන තේරුණාද එහෙම නැත්නම් කරන්න බෑ මේක ඈ දැන් මෙහෙමයි රාගය කියන කෙලෙස් මේ අලුතෙන් උපදින එක නවත්තන්න ඕන පරණේව දැන් කරන්න බෑ දැන් වර්තමාන මොහොතේ නූපන් රාගයක් අලුතෙන් උපදින්න එනවා. ඒක අනුපස්සනා කිරීමයි නිවන. අනුසය න අනුසේති කිරීම. මේක තේරුම් ගන්න ඕන දැන් මෙතෙන්ට දැන් මේ අද ආවනේ මේ මොහොතට පෙර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කළේව දැන් අයින් කරන්න බෑ. දැන් කීයටවත් ඇතුල් ලව්වාවත් කිසි විදියක ශේෂයක්වත් නැති කරන්න බෑ දැන් ඒවා වෙලා ඉවරයි. දැන් කරන්න ඕන කොයි වෙලාවේද කොයි මොහොතේ ඉඳන්ද මේ වර්තමාන මොහොතේ ඉඳන් වර්තමාන මොහොතේ දිහිතට එන රාගය පමණයි අනුපස්සනා කරලා අර වර්තමාන මොහොතේන වේගය වේදනාව පමණක් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන මොකක්ද මේක හරිම සරල හරිම සිම්පල් හරිම ලේසි ක්‍රමයක් මේකේ මේ මහා ගැට ගන්න ලෝකෙ පෙරලන්න හිතන්න ඕනි නෑ. කරන්න ඕන අපි කරන වැඩේ කරගෙන යනවා. කරන නානවා කනවා බුනවා යනවා උගන්නනවා ඩ්‍රයිවිං කරනවා එලෝනවා ඕන වැඩක් කරනවා මේ උයනවා මිදුල යතු ගන්නවා වැසිකිලි යනවා කැසිකිලි යනවා ඒකනේ අර සම්පජානකාරී හොති පබ්බේ තියෙන ඕන වැඩක් කරන්න පුළුවන්. ඒ කරනකොට මේ මුඛයට එන අරමුණ වහාම බලන්ඩුව ඒ අරමුණ හයක් පොලකින් එන්නේ එකයි එකම හොතක එන්නේ හයක් හයම් එන්න හැබැ පස්සේ එකටගේ රෝධ ගැවුවොත් හයම සිසාරය යනවා රෝධ ගහන් ඉසලා එක හැට එක්ක චක්කු එක්ක සෝතක්ක ගාන ජීවහා කාය මනුව මේ හයටමයි එන්නේ හයෙන් එකකට එන්නේ ඒ අරමුණ වර්තමාන මොහොතේ හොඳට තෝරල බේරල ගන්න ඕන මේක සංකාර සිතක්ද අව්‍යාකට සිතක්ද ක්‍රියා සිතක්ද අව්‍යාකට සිතක් නම් ඒක අපිට ගණන් ගන්න ඕනෙම නැහැ ඒක අත්තරල දැම්ම හැකි. ක්‍රියා සිතක් නම් ඒක ආශේ විතයි භාවිතයි බහුලී කතායි. සංකාර සිතක් නම් විතරක් ආනපාන පබ්බේ ආනපාන සති සමාධියට බහබල අර දීගංවා රස්සංවා අස්සපස්ස කරලා සබ්බගාය පටි සංවේදී වෙන්න ඕන කරන්න එච්චරයි. එතකොට මේ හැම තිස්සෙම මේකේ කරන්නත් දෙයක් නැහැ. සංකාර සිතක් එන මොහොතක් සම අනික් වැඩ කරගෙන යන්න ඕන අපි. අනික් වැඩ කරන ගමන් හරියටම තේරුම් ගන්න ඕන මේක ටිකක් පුරුදු වුණාම මේක හරියනවා. මේක මේ පුරුද්දක් නෑ දැන්. ඒකයි වැඩේ වෙන්නේ. දැන් අපිට සංකාර සිතක් එකපාරට ආවද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සංකාරිත ඇහිලා ඒක කළාට පස්සේ වැඩේ වුණාට පස්සේ ප්‍රතිඵලය ලැබුවට පස්සේ වේගයක් වේදනාවක් උපදුනාට පස්සේ සමුදේ වුණාට පස්සේ සමුදේ වෙන්න පෙර අනුපාද වශයෙන් අපි මේක තේරුම් අරගෙන නිරෝධ කරන්න ඕන. දෙතිස් කුණප මෙනෙහි කරන්න ඕන මේ පටිකූල මනසිකාරයට මිසක් ඝන සංඥාව දුව සංඥාව දුරු කළා අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කරන්න මිසක් වෙන මොහොකටවත් නෙමෙයි. අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කරන්න බෑ මේ පටිකූල මනසිකාරය ධාතු මනසිකාරය නවසියෝතික පබ්බේ තේරුණා ගත්තා. එතනත් එතනත් අපේ හිතේ වේගයක් වේදනාවක් අලුතෙන් උපදිනවා නම් ඒක රාගයේ ද්වේෂයේ මොහොය. ඔව් වර්තමාන මොහොතට හිත පවත්වාගෙන හේතුඵල ධර්මයට බහ සිහිය කියන වචනේත් වැරදි. සිහිය නෙමෙයි මේක. සතිය. සතිය කියන්නේ හේතුඵල ධර්මයට බහ ගල්පා බලා. ආතාපි සම්පජානෝ සතිමා. හැබැයි ඒක එකයි. ඒක යෝ දම්මෝ තවකත් තියෙන යෝ විනයෝ ණය විනයට සසඳා දෙකම බලන්ඩුව. දෙකම බලන්න පුරුදු වුණහම හරියටම මේක තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙහෙමයි දැන් අපි බාහිර සමාජයෙන් වෙන් වෙලා කොයි හරි කැලේකට ගහක් මුලකට ගියාම ඔය කර්මස්ථාන මොකවත්ද ඔය ගැටුම් ඇලීම් ගැටීම් මුලා මොකවන්න. දැන් ඊට පස්සේ බාහිර සමාජයට අපි යන්න බෑ කොයි වෙලාවෙ හරි. ගිය ගමන් අපි දන්නේම නැතුව ඉවර. නමුත් දැන් අපි මේ සමාජයේ ඉන්න ගමන්ම අපි මේ හරියට පුරුදු වුණොත් ඕන තැනකට යන්න පුළුවන්. ඕන තැනකදී මේ කියන අර සම්පජානකාරී හොති වෙලා ඕන ක්‍රියාවක් කරන්න ඕන තැනකදී ඉන්න ඕන එක කතා කරන්න භාවිතා කරන්න මේ ඔක්කොම පුළුවන්. හේතුඵල ධර්මයට බහ ගලපා බලන්න ඕන ණය විනයට සසඳා බලලා ආතාපි සම්පජානකාරී ආතාපි සම්පජාන සත්‍යමා විනය ලෝකයේ අවිජ්ජා දෝමනස්ස ඇති තියෙනවා එච්චර. එවන්න බලනවා මුල් අවස්ථාවේ වංචකනික ධර්ම එනවා විඥානේ හරියට කරට කරන ඉඳලා මේක කොහොම හරි විඥානයට ආහාර හොයාගන්න දැඩි උත්සාහයක් දරනවා. විඥානේ නිකන් මේ ඉබේම මේ ඇදිලා යන්න ලේසියෙන් කටයුතු කරන්න. විඥානය කරට කර අර මාර යුද්ධයක් වගේ ඒකනේ බුදුහාමුදුරුවන් කිව්වේ අර මාර යුද්ධයක් කළා කියලා. මොකද්ද? ඒක වැඩක් නෑ. නිකං අනවශ්‍ය විදියට යන්න ඕන. අනිත් පාර දැන් මේක හොඳට කල්පනා කරන්න. අපි දැන් උදේ රැයින් මෛත්‍රී භාවනාව වඩනවා විනාඩි 15. හවසටත් මෛත්‍රී භාවනාව වඩනවා විනාඩි 15. දැන් උදේ මෛත්‍රී භාවනාව විනාඩි 15ක් වඩලා ඔය හැමදාම උපාස කම්මලට පුරුදු කරලා තියෙන හැම. තව උපාස කම්මල දැන් ඔන්න මෛත්‍රී භාවනාව විනාඩි 5ක් වඩලා නැකිටල යනවා එක පාට තේකක් හදන්න. එහෙම ගියමුකෝ. දැන් Tamanටවත් ගෙදර ඉන්න අයටත් තේකක් හදන්න ගියා. ගෑස් ගැහුවා ගෑස් ඉවරයි. මොකද වෙන්නේ? දැන් අර මෛත්‍රිය ඉවරයි. දැන් ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් වේගෙන් ඔක්කොම ඇවිල්ලා ගිනි අරගෙන ඉවරයි. හිත මෛත්‍රී භාවනාව වැඩුවට වැඩක් නැහැ. ඒ වගේම අපි දැන් මෛත්‍රී භාවනාව ඔය උඩේ මොනවත් නොවැඩුවත් අර වේගයක් වේ ආවේගයක් වේදනාවක් ගැටීමක් නොපෑහෙන නොසීහෙන දෙයක් අරමුණක් ආව ගමන් අපි ඒ මොහොතේ අර මෙත්තානුස්සතිය වැඩුවොත් මොකද වෙන්නේ? අපි නිවෙනවා, විදෙනවා, නිදහස් වෙනවා. කරන්න ඕන නියම ප්‍රතිඵලය ලැබෙනවා. හැබැයි අර උදේ මෛත්‍රී භාවනාව වැඩුවට අර රෙද්ද හොද හොද මඩේ දානවා වගේ වැඩක් වෙන්නේ. ඒක කිසි හරයක් නැහැ. නිකන් කාලේ කා දමනවා විතරයි. ඒක හැබැයි අර පුරුදු වෙන පුහුණු කාලෙක අර යදිදන් සබ්බ සංකාර සමතු කාලේ එක කරාට වරදක් නැහැ.
ස්වාමීන් වහන්සේ අපි සිත හිතන කතා කරන ක්‍රියා කරන විදිය අනුව රාග දේශ මොහ මේ ගන්න නැතුව ඉන්න පුළුවන් නේ එතකොට
පුළුවන් දැන් මෙහෙමයි ඒක වචී සංකාරනේ කාය සංකාර මනෝ සංකාර හිතන හිතේ මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය හිතවිල්ල තමයි චේතනාව තමයි බලවත් හිතවිල්ලට අදාළවයි කතාව කරන්නේ නැතුව නිකන් කතා කරන්න අපි දැන් කෙනෙක් එක්ක කතා කරනකොට ඒ පුද්ගලයා නිවෙනවනම් අපි කතා කරන නිසා අපිත් නිවෙනවනම් ඒක යහපත් ඒ පුද්ගලයාව හෝ තමන් හෝ රත් වෙනවනම් මත් වෙනවනම් ගිනි ගන්නවනම් ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් හෝ අනුරාගයක් හෝ වෙනවනම් ඒක වැරදි සිහි කල්පනාවෙන් නෙමෙයි කතා කරන්න ඕනේ හේතුඵල ධර්මයේ භාග මේ කතා කිරීම නිසා ඇති වෙන ඵලය මොකද්ද මේක හේතුවක් කොට තමන්ට හරි අනුන්ට හරි ඇති වෙන ලැබෙන ඵලය උරුම වෙන මොකද්ද ඒකමයි බලන්න ඕනේ ඒකනේ හේතුඵල ධර්මයට බහගල්පා බලන අපි කතා කිරීම වචනේ හේතුවක් ඒක නිසා තමන්ටත් අනුන්ටත් ලැබෙන ඵලය බලන්න ඕනේ ඒක තමයි පුරුදු වෙන්න ඕනේ ඒක තමයි ආනපාන සති සමාධි පිටන්න අවශ්‍ය හරි ඒකනේ කිව්වේ සතෝ අස සති සතෝ පස්සු සති 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 කිව්වේ හේතුඵල ධර්මය ඔව් දැන් ඒක යම්මාකාරයක තමන්ගේ හිතෙන් අර කෙලෙස් මුල ගලවලා ගිය යන වෙලාව තමන්ට තේරෙනවා ඒ තමන්ට කෙලෙස් මුල මේක අර වසිතා පහෙන් පච්චයුක්කන වසිතාවෙන් දැන් අපිට තේරෙනවා දැන් අපිට මොන්න තරන් ඇහෙන් දැක්කත් මේ පුද්ගලයෙක් තමන්ගෙම කෙනෙක් හෝ අනුන්ගේ කෙනෙක් වැරදි වැඩක් කළත් දැන් අපිට කේන්තියන්න අපිට රත් වෙන්න මත් වෙන්න වේගෙන්න අපි ඉවසල විමසල ඒ පුද්ගලයටත් හොඳරක පෙන්නන්න ආදර්ශමත් වෙන්න පුළුවන්කම තියෙන. ඒක ඒ අවස්ථාව නිබ්බිදා. ඉන්න එකයි නිවන කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අරමුණු වෙන එක අපිට අපි දැන් පාර යනකොට කොහේ හරි සමන් පිච්ච වැලක මල් පිපිලා තියෙනවා නම් අපිට සුවඳේනවා නාහිට අපිට අර ඒක අරමුණ අත්තරින්න බෑ. වඩේ බඳිනවා නම් කොහේ හරි කඩේක ඒ සුවඳේනවා. දැන් අපිට ඒ සුවඳේන එක නවත්තන්න බෑ. ඒ එන එක අපි ඉවසලා විමසලා නිරෝධ කරන්න ඕන. සතර කමටහන් වඩා ගන්න වඩාගෙන යනවනේ සතර අනුපස්සනාව පූර්ණ වෙනවා ආනපාන සතිය පූර්ණ වෙනවා ඒ අනුව සතර කමටහන් පූර්ණ වෙනකොට මගපළම සාක්ෂාත් වෙනවා හතර කමටහන් තමයි අවශ්‍යම දේ සතර කමටහන් වලම තියෙන ආනපාන මෙත්තානුස්සතියෙන් කරන්නේ ආනපාන අසුභානුස්සතියෙන් කරන්නේ ආනපාන ඔවුතින් දැන් දැනගෙන කරන්න. දැන් එතකොට පිරිසිදුව තේරුම් ගන්නවා. අර බණ ඇහුවනම් හරියටම හේතුඵල දහමට බලා ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ දෙකම තේරුම් අරගෙන ආනපාන වඩන්න පුළුවන්. එහෙම නැත්නම් නිකං කළාට කොයි වෙලාවෙද වැරදුනේ කොයි වෙලාවෙද හරි ගියේ කියලා තේරුම් ගන්න බෑ. මාරයගේ උතාරයට අහුවෙනවා මාරයගේ අරමුණකට අහුවෙනවා කියන එක. මාරය කියන්නේ ණය වෙනවා. ගුගලට අහු වුණා. ආයි බේරෙන්න බෑ. මාරය අල්ල ගන්නවා. ආයි අපායටම තමයි යන්නේ. ඵල විපාක උරුම වෙනවා. ඒකයි. පින්කම් කළත් මාරයගේ උතාරයට අහුවෙනවා. පව්කම් කළත් මාරයගේ උතාරයට අහුවෙනවා. දෙකම මාරයගේ උතාරයට අහුවෙන දෙයක්.
ආර්ග
මට පැහැදිලි මදි ප්‍රශ්නේ. ආයසරයක් කියන්නකො, දැන් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ දෙකම තියෙන්නේ ආනපාන සති. හරි. ඔව්. දැන් එහෙම කිව්වේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ එදා සමාජයේ හිටිය අනාර්ය ධානලාභීන් බහුලව හිටියා. ඒ අයට ගැළපෙන විදිහටයි බුදුහාමුදුරුවෝ එදා මේ ධානපාර අභිඥාපාර අභිඥාලාභීන් හරියට හිටියා. එයාට ඕක එපැයි කිව්වා නම් ඉබ්බෙම මොකද වෙන්නේ? නමුත් මේක හරියන්නේ ඒ කායගත සතිය දේශනා කළේ. දැන් දැන් කාලේ අභිඥාලාභීන් හෝ ධ්‍යානලාභීන් හෝ බොහොම අඩුයි. එක්කෙනෙක් දෙන්නෙක් තමයි ඉන්නේ ඔය එකම තැනක. එයාට දැන් කාලේ හැබැයි කිව්වත් හරියන්නේ නැහැ. එයා දැන් ඒකට ඇඩික්ටඩ් වෙලා. දැන් සියලු දෙනාට ගැළපෙනවා මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනපාන සති සමාධියේ පිහිටලා කාය කාය අනුපස්සනා කළ වේදනාසු වේදනානුපස්සනාව කළ චිත්තේ චිත්තානුපස්සනාවෙන් ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණ කර ගැනීම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ධ්‍යාන ගැන කතාවක් නැහැ. ධ්‍යාන වල අවශ්‍යතාවයක් නැහැ. ධ්‍යාන දවා හරින්න ඕනේ උදුරලම දැම්ම හැකි සමුච්ඡේද ප්‍රහාණය මුල් කෙලෙස් මුල්. ඒක නිසා මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන කෙලෙස් මුල් උදුරන්න නියම නිවැරදි ක්‍රමය. කායගත සති සූත්‍රයේ තියෙන කෙලෙස් ඉස්සෙල්ලා කපලා ධ්‍යාන වලින් ඊට පස්සේ මුල් උදුරන ක්‍රමය. පේනවා, හොඳට පේනවා. නෑ, නියම නිවැරදි ආනාපාන සති සමාධිය වඩනවනම් මේ මහරාහුල වාද සූත්‍රයේ කිව්වා ක්‍රමානුකූලව කෙලෙස් මුල්ම ඉදිරෙනවා. නෑ, හුස්ම ඉලහල පහල ගැනීම කිසිසේත්ම ප්‍රාණයාම භාවනාවක් මිසක් ආනපාන සති සමාධියක් නෙමෙයි. දෙකක් තියෙනවා. ආනපාන ප්‍රාණයාම භාවනාව, ආනපාන සති සමාධි භාවනාව. සති සමාධි භාවනාව නම් ඒක බුද්ධ භාවනාව. ප්‍රාණයාම භාවනාව නම් ඒක උපනිෂද් ධර්මයේ වේදාගමේ තිබ්බ අනාර්ය කසින පිරියමක්. අර්ථ කියන්නේ ඔව්, මේක ඉතින් මේක ටිකක් හුඟක් දිග විස්තරයක් කරන්න තියෙනවා. මේක පිළිබඳව මං ධර්මදේශනා පැයක ධර්මදේශනා කීපයක්ම මහා චත්තාරීසක සූත්‍රයත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිපරිවට්ටයත් විග්‍රහ කරලා තියෙනවා. මේක ඉතින් දැන් එකපාරටම අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ රහිතව දේශනා කරන්න මේ අවස්ථාව ටිකක් කෙටි මදි. පොඩ්ඩක් ඔන්නම් අවසන් විතරක් පුළුවන් එච්චරයි. නමුත් දැන් එකම අවශ්‍යතාවයේ තියෙන්නේ සම්මාදිට්ඨියට දර්ශනේන සම්පන්නෝ කියන තත්වයෙන් සම්මාදිට්ඨියට පත්වීම. සම්මාදිට්ඨියට පත් වූ කෙනෙකුට විතරයි සම්මා සතියේ ඉන්න පුළුවන්. සම්මා සතියේ පිහිට කෙනෙකුට විතරයි සම්මා වායාම පුළුවන්කම තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන තුන තමයි මේ අංග 8න් බලවත්. එතකොට සම්මාදිට්ඨියට පත් නොවි සම්මා සතියට එන්න බෑ. සම්මා සතියෙන් සම්මා වායාමයට යන්න බෑ. මේ තුන නැතුව සම්මා සංකප්පය හෝ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සමාධි ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම එකකටම ඔය සම්මාදිට්ඨි පුබ්බංගම, ඒ පුබ්බංගම වූ පූර්ව පෙරගමන්කරු සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨියට පත් වූ කෙනෙක් සම්මා සතියේ සති සම්බොජ්ජංගේ වැඩිනවා. සති සම්බොජ්ජංගේ වැඩෙනකොට, ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනකොට සම්මා වායාමයේ පූර්ණ වෙනවා. ඒ අනුව සම්මා සංකප්පය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පූර්ණ වෙනවා සම්මා සමාධි ලැබෙනවා. දැන් අද වෙන විට මේ සියලු දේ වෙනස් කරගෙන දැන් අද සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද? ඈ ඔක හරිද? කම්ම අන්ත කම්ම අන්ත කිරීම ආයි නැවත නූපදින ආරියට කම්ම උට්ටාන කිරීම කම්ම අන්ත සංමා කරලා සංවලින් සාමුලින් මිදී නිදහස් වෙලා කම්ම අන්ත කරන්න ඕන නැවත නූපදින ලෙස අනුපාද නිරෝධයෙන් කම්ම උට්ටාන කරන්න ඕන ඒකයි සම්මා කම්මන්ත යහපත් කර්මාන්ත කියන එක ලෝකෙනේ සියලු දේ දහම් පාසල් දරුවන්ට මේ ආර්ය අෂ්ටාංගික උගන්වන්නේ අර ලෞකික අංගාටක් නිවනට අදාළ අංගාටක් බුද්ධ ආගමේ නැහැ කියන්නත් බෑ උගන්වන්නත් බෑ එන ආගම වෙනස් වෙන ටක් ගාලා ඔව් ධම්මෝ සම්දිට්ඨිකෝ නොවි සම්මදක්ඛාතා වෙන්න බෑ සම්මදක්ඛාතා නොවි සම්මාදිට්ඨියටපත් වෙන්න බෑ සම්මාදිට්ඨියටපත් නොවි සම්මා සතියෙහි පිහිටන්න බෑ සම්මා වායාමය කරන්න බෑ. ඒ නැතුව සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සමාධි පූර්ණ වෙන්නේ නැහැ. කල්ප කාලාන්තරයක් තුර තමන් පුරුදු කරගත්ත පුහුණු කරගත්ත එකතු කරගත්ත දේ තමයි සම්මා සංකප්ප. කප්ප කියන්නේ කාල්පරාසය. කාල්පරාසය තුල ඒ කාලය තුළම තමන් එකතු කරගත්ත සං රාගය ද්වේෂය මෝහය සම්මා කරන්න ඕන. ඒ කාලයක් එකතු කරගත්ත දෙයින් සංමා අංගලින් මිදී නිදහස් වෙන්න. එකතු කරගත්ත දේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. ඔය කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, ව්‍යාපාද හිංසා විතක්ක විචාර එන්නේ අර සම්මාක සංකප්පේ පූර්ණ නොවි නිසා. ඔය එතන තියෙන සං තුනක්. එත්තාවතාච මෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්ති සබ්බ සම්පත්ති. තුනක් තියෙනවා. සම්බදං ඒ කියන්නේ සම්බන්ධය. මේ ණය ගන්න දෙනුවකට බැඳීම. සම්පදං පහදා ඉවත් කිරීම. ඒ ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වීම සඳහා ඒ ණය ගන්න දෙනුවෙන් තමන් මිදී නිදහස් වෙනකොට අර පින් ගන්න එක්කෙනාට සබ්බ සම්පත්ති හේතුච. මේ පින නිසා යහපතක් සිතක් ශාන්තියක් සුවයක් ධර්මමාර්ගයට එන්න පාරක් හැදින පාර. ඒ නිසා මෙතන තියෙන සම්බදං සම්පදං සම්පත්ති තුනක්. ඒ තුනම තමන් මෙනෙහි කරන්න ඕන මේ තමන් මේ ණය ගන්න දෙනුවෙන් මිදෙන්න ඕන සම්බදං. මේ ණය ගන්න දෙනුවක් තියෙනවා. ඒකයි පින් දෙන්නේ. මේ ණයගණදිනේ මිදී නිදහස් වීම සම්පත්ති. මේ ණයගණදිනේ තම මිදෙනකොට ඒ පින් ගත්ත අයට සම්පත්ති මේක උපකාරයක් උදව්වක් වෙනවා. ඒ අයටත් ධර්ම මාර්ගයට එන්න. අනුපිළිවෙලක් අනිවාර්යෙන් තියෙනවා. මෙත්තානුසති පළමු, අසුභානුසති, මරණානුස්සති, බුද්ධානුස්සති අවසන්. හැබැයි සතර කමඨහන් වලින් හරියටම අර ආපු අරමුණට අදාළ කමඨහන තෝරා ගන්න ඕන. තරහක් වෛරයක් කේන්තියක් ආවම අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වඩලා හරියන්නේ නැහැ. තරහක් ආපු වෙලාවක වෛරයක් ක්‍රෝධයක් ආපු වෙලාවක ද්වේෂයක් ආපු වෙලාවක මොකද්ද පටන් ගන්න ඕන? මෙත්තානුස්සතිය. මෙත්තානුස්සතිය වඩල සමතයට පත් කරන. සමතයට පත් වුණාම යදිදන් සබ්බ සංකාර සමතු එතෙන්දු බලන්න ඕන ඇයි මට මේ තරහාව. මේ තරහා නිච්ච වෙලා සුක වෙලා අත්ත වෙලා අසිමානින් මේ තරහා වටිනෝ. එනිසා මේ තරහා මුලින් උදුරලා දාන්න අර නිච්ච ඌදේ අයින් කරන්න අනිච්ච අනුපස්සනා කරන්න ඕන. අර සුක ඌදේ අයින් කරන්න දුක අනුපස්සනා කරන්න ඕන. අර අත්ත ඌදේ අයින් කරන්න අනත්තානු පස්සනා කරන්න ඕන. ඒක අයින් කරනකොට පජාති කරනකොට නිබ්බිදා කියන තත්ත්වයට පත්වෙනවා. බව උදුරා දැමිනවා. ඒ අනුව නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී විරාගානුපස්සී වෙනවා. ඔය දැන් විග්‍රහ කළේත් ඒකම තමයි. තරහක් ආවහම, එක්ක රාගයක් ආවහම, රාගයක් ආවහම ඉස්සෙල්ලම අපි දැන් මේ සුන්දර භවනේ, රාගය කියන්නේ මොකද්ද? සුන්දර ආස්වාදය. අපේ පිනවා පිනවා කටයුතු කිරීම ආස්වාදය. ඒ ආස්වාදය පෘථග්ජන පුද්ගලයා විඳින්න කැමති. ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවා පිනවා කටයුතු කරන්න. මේ පිනවා පිනවා කටයුතු කිරීම ආස්වාදයක්, ඒක ආදීනමක් තියෙනවා. ඒක සදාකාලික නෑ. ඒක මොහොතකින් අනිත් පැත්තට හැරිනවා. ඒක දැන් හෙට සත්තත්ඨාන කුසල සූත්‍රයේ පැහැදිලි කරනවා. නමුත් දැන් හිතා ගන්න ඕන මේ රාගය තමන්ට ඇමක්. අර ඇම දැක්ක මාළුව ඇමට ඉබේම තණ්හා වුණා. ඇම ගිල්ලා දැක්කේ නැහැ අර ඇතුළ තිබුණු මේ ආදීනම. අහුන අහුලට අපි ඒක ඉස්සෙල්ලා හැම ගිලින්න ඉස්සෙල්ලා මේක දකින්න ඕන. මේකේ ආස්වාදයේ පසුපස ආදීනවයක් අනිවාර්යෙන් තියෙනවා. ආස්වාදයේ වින්දොත් ආදීනමේ සුවර්, ආස්වාදයේ චන්ද්‍රාග ප්‍රහාණින් චන්ද්‍රාග විනයෙන් ප්‍රහාණය කළොත් නිසරණයට පත්වෙලා ආදීනව නැති වෙනවා. ඒකමයි කරන්න ඕනේ. ඒකමයි ඔය සතර අනුස්සතියෙන් කරන්න. සතර අනුස්සතියම ඒක හෙට සත්තරාණ කුසල සූත්‍රයේ හෙට උදේ හෙට උදේ ප්‍රකාශ දේශනා කරනවා. ඒක තියෙනවා මේක පැහැදිලිවම මේ පියවර හතම මේ වෙන වචනවලින්. සමාධිය කියන එක මිත්‍යා සමාධියකුත් තියෙනවා. ලෞකික සමාධියකුත් තියෙනවා. සම්මා සමාධියකුත් තියෙනවා. මිත්‍යා සමාධිය දැන් බලල කුරුමානක් කල්ම වෙඩිකාරයෙක් තරහකාරයෙකුට හෝ සතෙකුට වෙඩි තියෙනවනම් හිතේ එකඟතාවයක් ඇති කරගන්න හැම අවස්ථාවකම වැරදි වැඩක් කරන්න උපක්‍රමයක් කරන්න ඒත් සමාධියක් අවශ්‍ය. ඒක මොකද්ද? මිත්‍යා සමාධිය. ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒක අපායන්න උපකාර. වැරදි වැඩක් කරන්න, නරක වැඩක් කරන්න සමාධියක් ඕනේ. ඒකට ඒ සමාධියට කියනවා මිත්‍යා සමාධිය. ඒ වගේම ලෞකික සමාධියකුත් තියෙනවා. ලෞකික සමාධියෙන් කරන්නේ මේ කෙලෙස් තාවකාලික යටපත් කළා අමුතු සැහැල්ලුවක් සුවයක් ලෞකිකත්වයේ තුල ලෝකයේ තුල යම් අර අර ආකාසඤ්ඤායතන, ආකිඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, නේවසඤ්ඤා තියෙන තත්වයට මේ මිනිස් ලෝකේ ඉන්නම මිනිහ කැටියෙම ආකාසඤ්ඤායතනෙටපත් වෙනවා. ඒක ලෞකික සමාධිය. අනාර්ය සමාධිය. සම්මා සමාධිය නම් සම්මා. සං කියන්නේ කෙලේ රාගම් දේශ මොහ තුන මුලින් උදුරා දෙමීම මා ඒ රාග දේශ මොහ මුල් උදුරා දමන දෙක සම්මාපatti. ඒ දෙන්නේ සමාධිය කියන්නේ සම්මාපatti. සම්මා සමාධිය සමානයි සම්මාපatti. ඒක ලෝකෝත්තරයි. ඒක ලෝකෝත්තර මාර්ගංගයක්. ඒක නිවනට උපකාර වන දෙයක්. නමුත් අර ලෞකික සමාධිය නිවනට උපකාර වෙන්නේ නැහැ. නිවනට බාධකයි. මිත්‍යා සමාධිය අපායන්නට හේතු වෙනවා. ත්‍රිපරිවට්ටය. සීලෙත් එහෙම ත්‍රිපරිවට්ටයක් තියෙනවා. සමාධියෙත් ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ඥානවලත් ත්‍රිපරිවට්ටයක් තියෙනවා. විඥාන කොහොමත් අපායන්න වැඩි වැඩ කරන්න විවිධත්වයට විෂම තත්වයට පත් වෙන්න හේතු වෙනවා. ඥාන දෙපැත්තටම උපකාර වෙනවා. පඤ්ඤා ප්‍රකෘති ඥාන, පරම පවිත්‍ර පිරිසිදු ඥාන, මේ කෙලෙස් සියලු දේ මුල් උදුරා දමන්නට උපකාර වෙන. ඒ නිසා මේ සම්මාංගවලත් ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මිත්‍යා සමාධි, සම්මා සමාධි, ලෞකික සමාධි. හැම තැනකම හැම දෙයකම බුද්ධ දේශනාවේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ඔව්, අරියදයන් සම්මා සමාධියට පත් වෙන්නේ ඉස්සෙල්ලාම සම්මා දිට්ඨියට පත් වුණ ගමන්ම අරියදයන් හතර වැඩෙනවා. සම්මා දිට්ඨියදීම අරියදයන් හතර පූර්ණ වෙනවා. සමාධිත්‍යයට පත්වීම තමයි අවශ්‍ය වෙන්නේ. සමාධිත්‍ය කියන්නේ ඇත්ත ඇටි ඇටියට යථාවාදී තථාකාරී ලෙස යථාභූත ඥාන දර්ශනය තමන්ට ලකින්න ලැබෙනවා. දස්සනේන පහතබ්බා. දස්සනියානම් සංවේදනියානම්. දසනින සම්පන්න කියන තත්ත්වයට පත් වෙනවා. මන අවබෝධයක් තියෙන්න ඕන. දෙකම දැන් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දෙකම තේරුම් ගන්න ඕන. පජානාති නප්පජානාති දෙකම තේරුම් ගන්න ඕන. ජානතෝ පස්සතෝ දෙකම තේරුම් ගන්න ඕන. දැනුම සහ දැක්ම මේ සියලු දේ දැන් ඔය අද උදේ නෙමේ ඊයේ කිව්ව සබ්බාසෝ සංවර පරියාය මේ සියලු දේ පැහැදිලිව පිරිසිදුව කියලා තියෙනවා. මේ ජීවත් වෙන කාලය කරන කියන හිතන සියලු දේ අය ආයතික සංවරය තමයි ආජීව සංවරය. ආයතිකේ බාස්මෙන් අර ආයතන රටාවක් හදා ගන්නවනේ අපි. දැන් මේ රාගයේ ද්වේෂයේ මෝහයේ මේ බම්බයක් වූ කමන තුන අර ඇටවැල් මස් නහර හෝමෝන් සියලු දේ අර රාගයේ ද්වේෂයේ මෝහයේ පිළිගන්න ලැහැස්ති වෙන ආකාරයට ඇඟ ඇතුලේ හැදෙනවා. ඒක අනිත් පැත්තට හැදෙනවා. ඒක තමයි සම්මා ආජීව. ඔව් ඉන්ද්‍රයන් බවට පත් වෙනවා විතරක් නෙමෙයි අර ඇටවැල් මස් නහර සියලු දේ අර ආයතිකේ බවස්මින් වෙනවා. අර ආයතන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් අර රාගයෙන් ආවත් ඒක පිළිගන්න ඒක එන වේගයට වඩා අයින් කරලා යනවා. ද්වේෂය දැන් කීයටවත් ද්වේෂයෙන් ගැටීමක් වෙන්නේ නැහැ. එතෙන්ට එන්නේ මෛත්‍රිය. නෑ හැම ආස්වාදයක් පිටිපසම ඒ ආස්වාදය නිච්ච නෑනේ අනිච්චයිනේ. ආස්වාදය වෙනස් වෙනවා. මේ ආස්වාදය සංකතයක් සංකත ධර්මයක්. සංකත ධර්මේ කැරගෙනවා භ්‍රමණය වෙනවා වෙනස් වෙනවා. හිතත් වෙනස් වෙනවා. ආපෝතය ජෝ වායුපටිවි මහ භූත හතරත් වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මේක නිච්ච නෑ අනිච්චයි සුඛ නෑ දුක්ඛයි විපරිණාම ධම්මයට පත් වෙනවා. විපරිණාමයට පත් වුණාම ඒක අදීනයක් බවට දුකක් බවට අපි ප්‍රියයි මනාපයි මිහිරි කියලා අල්ලගත්ත එකතු කරගත්ත දේ එක විනාඩියකින් අනිත් පැත්ත ගහනවා. දැන් අපි හිතමු අපි ඔන්න මේක උදාහරණයක් ඔන්න හැමදාම ස්විප් එකක් ගන්නවා. කොහොම හරි මේ ස්විප් එක අද ඇදෙයි හෙට ඇදෙයි අනිත් ඇදෙයි කිය කියා. ඒක ආස්වාදයක්. දැන් මේ ස්විප් එක ගන්නෙම බලාපොරොත්තුවක් ආස්වාදයක් අපේක්ෂාවක් ඇතුව. ඔන්න දැන් ස්විප් එක ගන්නවා ගන්නවා ගන්නවා. එතකොට වියදම් කරනවා. ස්විප් එක එක දවසක් ඇදුණා. උපරිම මට්ටමට ගිහිල්ලා ස්විප් එක ඇදුණා. දැන් ස්විප් එක ඇදුන දවසේ ඉඳලා ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? බයක් බරක් බැම්මක්. දැන් හොරු ගනීද? මේක මට නැති වෙයිද? ඈ මේක කොහොමද ආරක්ෂා කරගන්න? ආණ්ඩුවෙන් බදු ගනීද? හොරු ගනීද? දැන් නිදාගන්න බෑ රැහැට. අර ස්විප් එක ගන්නකම් නිදාගත්තා. ඇදුනට පස්සේ නින්දක් නැහැ. ඔක්කොම ඔහොමයි. රජකමත් ගන්නකම් රජකම කරනකම් විතරයි ඔය සැප. රජකම ගත්තාට පස්සේ ඒක බරක්, ඒක බයක්, ඒක බැම්මක්, ඒක දුකක්, ඒක විඳවීමක් වේදනාවක්. ඒක තමයි මේ ලෝකේ සියලු දේ නියත ස්වභාවය. හේතුව මොකද? මේක තමන් කැමතිසේ සිදුවෙන ලෝකයක් නැතිකම්. මිනිස්සු යමක් ලබා ගන්නකම් විතරයි ඔය ආස්වාදයේ තියෙන්නේ. ලබාගත්ත මොහොතේ ඉඳන් ආදීනෝ. දැන් කවුරු හරි ගෑන ළමයෙක් එක්ක මිත්‍ර වෙලා කසාද බඳින දවසකම් විතරයි ඔය ආස්වාදේ. ඊට පස්සේ තියෙන්නේ මොනවද? ඊට පස්සේ ජීවිත කාලෙම ආදීනෝ. හැම දෙයකම එකක නෙමෙයි මේක, දෙකක නෙමෙයි. හැම දෙයකම අපි හිතමු ගෙයක් හදනවා කියලා. ගේ හදනකම් ආස්වාදය. ගේ හැදුව දවසේ ඉඳන් ආදීනෝ. දැන් ආයිතරයක් ගේ අතු ගන්න ඕන. ගේ සුදු ආයි පිරියම් කරන්න ඕන. ගෙට කවුරු හරි මොන හරි කරදරයක් වුණොත් ආයෙ ප්‍රශ්න බර. මේ සියලු දේ ලෝකේ තියෙන සබ්බ සියලු දේ ආස්වාදය පිටිපස ආදීනෝයක් නියත වශයෙන් තියෙනවා. අර ආස්වාදය අපි චන්ද්‍රාග විනයෙන් චන්ද්‍රාග රාග ප්‍රහාණයෙන් අපි නිසරණයට පත් කළොත් අපිට ආදීනෝ නැ අපි බලාපොරොත්තුවක් නැ එතෙන්දි උපේක්ඛා සිටින් ඒ සියල්ල ඉවසා විමසා නිවනට උපකාර වෙන ආකාරයට මේ සමුදේ බිහි නොකර ඉන්න පුළුවන්. සමුදය වුණොත් වයධම්මා වීම වැයවීම ඒ මොහොතේ ඉඳන් වෙනවා. සමුදය වූ ගමන්ම ඒ මොහොත ධම්ම එක නියත ධර්මයක් නියාමයක් නියතියක්. සමුදය ධම්මාවා වය ධම්මා. සමුදය වුණොත් එක බරක් බයක් බැම්මක් හේතු වෙනවා. දැන් මේ නිවන කියන්නේ සමුදය වෙන්නට පෙර සමුදය අනුපාද වශයෙන් නිරෝධ කිරීම. එකට කියන අනුසය අනුසේති කිරීම. සමුදය වුණොත් පැවැත්ම. සමුදය අනුපස්සනාවෙන් සමුදය නොඋපදවාම අනුපස්සනා කරලා අනුපාද වශයෙන් නිරෝධ කළොත් සමුදය වෙන්නේ නැහැ. ඒක නිවන. ඒ අතීත සංඛාර ගත්ත ඒවා වය ධම්මා වෙලා වැය වෙලා දවස් හතකින් ගෙවිලා යනවා. දැන් අලුතෙන් සමුදය නැතිකොට දැන් වැය කරන්න දෙයක් නැහැ. දැන් නිවන. දැන් බැම්ම කැපෙනවා. මේක මේ බුද්ධ ධර්මය හරියට ගැඹුරින් තේරුම් ගත්තා නම් මේ සමුදය නිරෝධ කිරීම කියන්නේ අනුපාද වශයෙන් නිරෝධ කිරීම මිසක් වෙන මොකක්වත් නෙමෙයි. සමුදය උපද්දවන්නේ නැතුවම උපදින්නට එන සමුදය අනුපාද වශයෙන් නිරෝධ කිරීම තමයි නිවන. ඔව් සමුදය වුණ ගමන් විඥාණයට ආහාර තියෙනවා සියලු ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙනවා අර අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම සියලු දේ උරුම වෙනවා වැය වෙනකොට වැය වෙනකොට දවස් හතක් සමුදය අනුපාද වශයෙන් ඉන්නීම තමයි නිවන. අරව දවස් හතෙන් ඉවරයි. දවස් හතෙන් ඒවා වැය වෙලා ඉවරයි. දැන් බැම්ම කපල යනවා ටුක් ගාලා. දවස් හත තමා වටින්. දවස් හත හැබැයි අමාරුම දවස් හත. දවස් හත අමාරුම දවස් හත. විඥානේ මියදෙනවා. ඔව්. ඉබේම බැම්ම කපල යනවා. ඔව් ඒ සමුදයට සමුදය නොවන විට ආයතන නැති වෙලා ඉන්ද්‍රිය ධර්ම බවට පත් වෙනවා. ඉච්ච ඕ ඉච්ච ඉච්ච අසුමානය මමත්වය මඤ්ඤතාවේ සම්මතාවේ වචන කීපයක්ම තියෙනවා මාගදී භාෂාවේ බුද්ධ දේශනාවේ අත්ත කියන එකට. එහෙම නැත්නම් මේ මමත්වය මමත්වය මඤ්ඤතාවේ සම්මතාවේ අස්මිමානය අත්ත බව අත්ත බව පටලා සියලු දේ අස්මිමානය. එහෙම නැත්නම් මම මගේ ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති කියන එකටම තමා ඔය සියලු දේ. දැන් මූලපරියාය සූත්‍රය කියලා තියෙන්නේ මේ අස්මිමානය තමා මඤ්ඤතාවේ. දැන් මඤ්ඤතාවේ ත්‍රිපරිවට්ටයක් මූලපරියාය. මේ මූලපරියාය සූත්‍රය තමා බුදුහාමුදුරුවෝ අවුරුදු 20 මේ 45ක් තුල දේශනා කරපු සියලු ධර්මතාවයන්ගේ න්‍යාය මූල ධර්මය. ඒකට කියන්නේ සබ්බ න්‍යාය මූල ධම්ම පරියාය. මගේ හිතේ තියෙන කැමැත්ත මගේ හිතේ තියෙන කැමැත්ත අනුව දිගටම පවත්වන්න බෑ. මට කැමති පරිදි ඍෂි පරිදි මනාප පරිදි පවතින දෙයක් ලෝකයක් නෑ. මේකයි තේරුම් ගන්න ඕන. එතන අර අර කියන වාදයකට දිස්ත්‍රියකට අර උච්ඡේද වාදයේ සාස්ත්‍රත් වාදයේ සංගත අසංගත වාදයකට එනවා. ඔය එක අත්තරීම තමයි සම්මා. එතනින් මිදීම තමයි මජ්ක්‍ධිමා පටිපදා. දැන් බාහ්‍ය දාරු වීර්යතුමා සූත්‍රයේ තියෙනවා නෙව ඉද න හුරං න උබයම අන්තරි. අර කෙරවලෙන් උත් මිදෙන්න ඕන ප්‍රිය, මේ කෙරවලෙන් මිදෙන්න ඕන අප්‍රිය, ප ප්‍රියා ප්‍රියා අතර මැද උබේම අන්තරේ. මැදිනුත් මිදෙන්න ඕන. මේක තමයි නිවන. මැද අල්ලගත්තොත් ඒක නිවනේ පැවැත්ම. දැන් අද ඔය බුද්ධාගමේ තියෙන මජ්ක්‍ධිමා ප්‍රතිපදා මිඩල් පාත් මැද අල්ලගන්න හදන. එතන නිවනක් නැහැ. එතන කිසි දෙයක්ම නිවනක් නැහැ. එතන තියෙන මැද කකා මැදට වෙලා ඔහේ ඉන්න දෙව් මිනිස් සැප රජ සැප සිටු සැප බෝසත් පෙරුම් පුරපුර ඔහේ ඉන්නවා. එයා මැද. මැද නෙමෙයි මේක මද. පුද්ගලයෙක් සත්වයෙක් හැටියට දකිනවා. ඒක තමයි පුද්ගලයෙක් සත්වයෙක් හැටියට දැන් අපි රත්තරම් බඩුවක් ලස්සන මාලයක් රත්තරම් බඩුවක් හැටියට දකින්නේ. නමුත් මේක තියෙන මොනද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණගන්ධ රසෝජා. මේක බෙදලා බැලුවහම මේක ඇති හරයක් වටිනා කමන්නේ. මේක පවත් ගන්න නවත් ගන්න ගෙන මැරෙනකොට ගෙනියන්න පුළුවන් බෑ. හේතුඵල පරම්පරාවක හැටියට මේක හේතුඵල ඵල හේතු හැටියට දැකීම අත්කර ගැනීම තමයි අයින් කර ගැනීම තමයි ද්වතාව අද්දුව කියන්නේ. දැන් උගක් මිනිසු මේ හේතුඵල පරම්පරාවට බැඳිලා දිගටම පවත්වාගෙන යනවා. ඒක හරිදී. ඒක ද්ව එකෙන් අයින් වීම අද්දුව. අර ඝන සංඥාවෙන් මිදීම නිදහස වීම අනිත්‍ය දුක්ඛ අනාත්ම මිදී නිදහස වෙලා නිබ්බිදා වීම. දැකීමත් අවශ්‍යයි. ඒක තමයි දුව සංඥාව අද්දුව. ඒක වැරදික්මක් වෙනවා. ඒකයි හේතුව නිසා එක ඵලයක්ත් ඵලය නිසා හේතු රාශියකුත් තමන් හිතේ උපදිනවා. ඒක මේ ආනපාන සති සමාධිය පිහිටියාම පටිකුල මනසිකාරයෙන් මේ ධාතු මනසිකාරයෙන් නවසීවතික පබ්බෙන් මේ ඝන සංඥාව දුව සංඥාව මේ නිච්ච බව සුඛ බව අර්ථ බව සියලු දේ නැති වෙලා යනවා. ඔව් මොකද්ද? ඔව් 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 ඒකේ තියෙන තේරුම උච්චා සය. මේකත් අර ආසය සය. මේකේ තියෙන සය මේ උච්චා සය මහා සය. මේක මේ උස්සසුන් මහාසුන් කියලා පරිවර්තනය කළා. මේක තියෙන මේ උද්දච්චයයි මහාන් තත්වයයි. මොකද්ද අපි දැන් නියම වශයෙන් සිංහලෙන් භාෂාවෙන් කියනවනේ උච්චාසයන් කියන්නේ උද්දච්චය. මහාසය කියන්නේ මහාන් තත්වය. මේ දෙක තමයි නිවන වහන මූලික හිතේ තියෙන දේ. දැන් උස්සසුන් මහාසුන් කිව්වනම් එහෙමනම් අර නීග්‍රෝධ කුඩා අරහතුන් වහන්සේ දැන් අරහතුන් වහන්සේ ගමක්නේ. අර අශෝක රජුරුව හම්බ වෙන්න ගියාම මේ බෞද්ධ ඉතිහාසයේ තියෙන කතාවක්නේ. අර නීග්‍රෝධ අරහතුන් වහන්සේට කිව්වා සුදුසු අස්නක් බලා. මොකද්ද සුදුසු අස්න හැටියට ගත්තේ? එතන තිබුණ මහා ලොකුම ආසනේ. එමනම් අර කියන එකද එනම් අරහතුන් වහන්සේට ඕක නැහැනේ. මේ අර රජුරුවන්ගේ උද්දච්චයයි මහන් තත්වයයි විඳින්න තමයි මේ සිංහාසනේ ඉගෙන ඉඳගත්තේ. ඉතින් ඒක නිසා මේ සය කියන එක උච්චාසය මහා සය කියන්නේ මේ උද්දච්ච මහන් තත්ව කියන දෙක තමයි මේ නිවනට බාධක. ඕවා දැන් පද පරම විදියට උස් අසුන් මහා අසුන් කියලා බුද්ධාගමේ හදාගෙන තියෙනවා. ඒවා වැරදි. අසඤ්ඤ තලයටපත් වෙනවා. දැන් ඔය අරූපී අනාර්ය ධානයක් ලැබූ පුද්ගලයයි මත්කුඩු ගාලා හොඳටම මත් වූ පුද්ගලයාගේ තත්ත්වය එකයි. හැබැයි අර මත්කුඩු ගාලා අසඤ්ඤතරයටපත් වුණාම කිසි දෙයක නිනව්වක් නැහැ. අසඤ්ඤයි. දැන් ක කරන්නේ මොනවද කියන්නේ මොනවද හිතන්නේ මොනවද කියලා කිසි දුකක් නැහැ කිසි වේගයක් නැහැ කිසි වේදනාවක් නැහැ සියලු දේ නැවැත්තුවා. දැන් එයා දන්නේ තමන් මොනවා කරනවද මොනවා වෙනවද මේකෙන් ප්‍රතිඵල හේතුඵල ධර්මයේ සී කල්පනා සතිය මේ ලෝක දෙයක් නැහැ. ඉතින් ඒක නිසා එයා දැන් මුළු ලෝකෙම අමතක කරලා දාලා ඕන තැනක ඉන්න පුළුවන්. මත්කුඩු ගැව්වා. හැබැයි මත්කුඩු ගැව්වාම දවසකින් දෙකකින් කුඩුවල ශක්තිය බැහැලා යනවා නැති වෙලා යනවා. අර අනාර්ය අරූපී ඥානයක් ලැබුවාම තත්වය ඒකමයි. හැබැයි ඒක දවසකින් දෙකක නෙමෙයි කල්ප කාලාන්තරයකින් ඒක නැති වෙලා යනවා. ඒක මේ මිනිස් ජීවිතයේ අවසානයේදී ඊට පස්සේ තරණේ සංඥාන අසංඥා තත්වයට යන්නේ. ඒක ගෙවිලා ඉවර වෙලා යනකම් ඒ ශක්තිය ඒ අරූපී අනාර්ය ඥානෙ තියෙන. ඒක බොහොම භයානක. ඒකනේ අර අක්කනෝ අසමයෝ කිව්වේ. අනිම්ජාපි සංකාරවල උපලිම තත්වය තමයි ඒක. ඈ මොනවාද? බුද්ධානුස්සතිය වඩන්න බෑ එකපාරට. දැන් තරහක් ආවම ඉස්සෙල්ලම මෙත්තානුස්සතිය වඩලා සමතේටපත් කරන්න ඕන. ඊට පස්සේ අනිච්ච දුක්ඛානාත්ත මරණානුස්සතිය වඩලා නිච්ච භව සුඛ භව අත්ත භව පිටෙන් අයින් කරන්න ඕන. ඊට පස්සේ තමයි බුද්ධානුස්සතිය නිබ්බිදානුපස්සනාව විරාගානුපස්සනාව නිරෝධානුපස්සනාව පටිනිස්සග්ගානුපස්සනාව වඩලා නැවත සබ්බූපදී උපාදානය කරගත්ත සියලු ගති සියලු දේ සියලු පංචස්කන්ධේ සාමුලින්ම නැවත සබ්බූපදී පටිනිස්සග්ග කරන්න ඕන. ඒක තමයි බුද්ධානුස්සතිය. භව උදුරා දමන අනුස්සතිය බුද්ධානුස්සතිය. බුදුන් ඒක බුදු ගුණ මෙනෙහි කිරීම ඒවා වෙන මේවා. මේක අනුස්සති. මේ අනුස්සති මෙනෙහි කිරීමයි ආවර්ජනය කිරීමයි මේවා වෙනස්. අනුස්සති නම් මේක අර උපදින දේ අර කෙලෙස් උදුරා දැමීමක් වෙන්න ඕන. මේ වචනේ මේ වැරදුනහම තේරුම් නොගත්තාම අනු කියන වචනේ මගදී වචනේ මේ උඟහක් අය මේ පස්සේ කාලෙක අටුවා ලියපු අය බොහෝ අය මේ බුද්ධානුස්සතිය හැටියට ඔය ඉති පිසෝ භගව එක කියලා තියෙනවා. ඒක ඒ කතා කරන්නේ ඒක පස්සේ කාලෙක ත්‍රිපිටකේ මුල් ත්‍රිපිටකේ ඔහොම එකක් තිබුණා. පස්සේ ලියපු ත්‍රිපිටකේ මේක මේ බුද්ධානුස්සතිය හැටියටත් ඔය ඉති පිසෝ භගව ලියලා තියෙනවා. ඒක වැරදි. ඒක අනුස්සතියක් නෙමෙයි. ඒක බුදු ගුණ මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම එකක්. අනුස්සති ඊට වඩා සම්පූර්ණයෙන් සාහමුලින්ම වෙනස් දෙයක්. සතර අනුස්සති චතුරාර්යක. ඒක නිවනට උපකාර වෙන අනුපස්සනා හතර පූර්ණ වෙන අනුස්සති හතර. නැ චිත්ත සන්තානි මනෝමයකයි. මනෝමයකයි තියෙන ඒවා සදාකාලික නෑ. අර අලුතෙන් අනුසය උපදින්න නැත්නම් දැන් මේක හරියට උදාහරණයක් කියන්න පුළුවන්. අපි දැන් ඔන්න වෙද මහත්තයෙක් අර අරලු බුලු දැන්ලි දාලා පල් කරලා ආසව හැටියට පල් කරනවානේ. එතකොට අර ආසව ශක්තිය අලුතෙන් අරලු බුලු දැන්ලි දාන්නේ නැත්නම් මොකද වෙන්නේ? කාලෙකින් ඒක අක්‍රිය වෙලා අර ආසව ගතිය අරිෂ්ඨ ගතිය අර පැහෙන ගතිය විපාක දෙන ගතිය නැති වෙලා යනවා. අනික වතුර වෙනවා. ඒ වගේ ඒක අහෝසියලා යනවා. ආසය දවස් හතෙන් ඉවරයි. අනුසය අලුතෙන් එනකොට අර අරුණු බුළු දෙන්ලි අලුතෙන් දානකොට තමයි අලුතෙන් නැවත නැවත පැහෙන්නේ පාක වෙන්නේ. ආසය අනුසය හැටියට විපාක දෙන්නේ උතුරන්නේ පැහෙන්නේ. තුන්සිත කියන්නේ රාගසිත ද්වේෂසිත මෝහසිත. තුන්සිත පහදා ගන්නවා කියන්නේ රාගසිත ද්වේෂසිත මෝහසිත. ඒකයි ඒගොල්ලන්ගේ භෞතික විද්‍යාවට යනවා. ඒක බුද්ධ ධර්මයට ගැලපෙන එකක් නෙමෙයි. බුද්ධ ධර්මයට බොහෝ නම් ඉන්න විද්‍යාව ගැලපෙන්නේ නැහැ. ඒකේ පරමාර්ථ ධර්මයක් නැහැ. ඒක මේ ලෞකික වශයෙන් තාවකාලික ලෝක හැදන්න උපකාර වන විද්‍යාවක් එහෙම තියෙනවා. ඒක බුද්ධ දේශනාවේ තියෙන විද්‍යා උදපාදි නෙමෙයි. ඔව් ඉතින් එහෙම තමයි මනෝවිද්‍යාඥයෝ කවුරුත් ලෞකික භෞතික දේ කියන්නේ. නැතුව ධර්මයේ කියන්න දන්නේ නැහැ. ඒකයි වෙනස. චිත්ත සන්තානය කියන්නේ ඔව් මනෝමයකයි කියන එකේ සමානතාවයක් තියෙනවා පොඩි වෙනසකුත් තියෙනවා. දැන් මනෝමයකය මිසක් මනෝකාය නෙමෙයි. මේකට දැන් මිනිස්සු හරියට මනෝකාය කියලා ඒක වැරදි වචනයක්. මනෝකාය කියලා කියන්නේ මනෝමයකය. දැන් රන්මය සී දැන් සුතමය ඥානෙ සීලමය ඥානෙ භාවනාමය ඥානෙ. ඒ වගේ මනෝමය කාය මේක. කාය නෙමෙයි කාය. මෙතන මේ මනෝමය කායේ තියෙනවා මේ ආසව ගති තැන්පත් කරගන්න ශක්තියක්. ඒ ශක්තියද කියනවා චිත්ත සන්තානය. සන් තැන්පත් කරන තැනක් තියෙනවා. මේවා හැබැයි මේ පඨවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය තැන්පත් කරනවා. හැබැයි මේවා ගති මිසක් ධාතු නෙමේ, භූත නෙමේ. මේක ඊට වඩා වෙනස්. දැන් අපි හිතමුකෝ අපි දේශපාලන පක්ෂයකට බැඳුනා කියලා තදින්ම. දැන් මෙතන මේ දේශපාලන පක්ෂය අපි ඒ කියමුකෝ. දැන් මේ දේශපාලන පක්ෂය දිනුවොත් එක පාට අපිට සතුටක් සැහැල්ලුවක් එනවා. අර වායෝ ගතිය පැරදුනොත් තේජෝ ගතිය එනවා. කවුරු හරි දේශපාලන පක්ෂයට බැන්නොත් ඇයි අපිට තරහ යන්නේ කියන තියන්නේ? අර තේජෝ ගතිය, රත් වෙන ගතිය, මත් වෙන ගතිය තියෙනවා. මේක මේ ගති හතර. ඒ වගේම ඔය දේශපාලන පක්ෂය අපි වෙනස් කරනවා නම් අර ආපෝ ගතිය, දියාරු වෙන ගතිය තියෙනවා. ඒ නිසා මේ චිත්තසංතානයේ තියෙනවා ඔය ගති හතරක්. ආපෝ ගතිය, වායෝ ගතිය, තේජෝ ගතිය, පඨවි ගතිය. ඔය ගති හතර නැත්නම් එහෙම නිවන් දකින්නත් බෑ. ඔය ගති හතර නැත්නම් අපිට මේ භව උදුරා තමල නිවන් දකින්නත් බෑ. ඒ වගේම පැවැත්ම පවත්වාගෙන යන්නත් ඔය ගති හතරමයි තියෙන්නේ. ඒ නිසා මේ චත්තාරෝ මහා භූත කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර. අපි උපාදාය රූප හැටියට, ධාතු හැටියට උපාදානය කරගන්නේ සතර මහා ධාතු. අපේ මේ සියලු දේ සංකත හදන්නේ සතර මහා ධාතු. ඒ වගේම අපේ හිතේ මේ චිත්තසංතානේ තැන්පත් කරගන්න සියලුම ගති ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතියෙන් යුක්තයි. එතකොට මේ සතර මහා ධාතු, සතර මහා භූත, සතර මහා ධාතු වලට අදාළ වූ ගති හතරකුත් තියෙනවා. මේක තේරුම් ගත යුතු දෙයක්. මනෝමය කාය කියන එක එක මැරෙන දෙයක් නෙමෙයි. අරහත් උන්වහන්සේගේ, පසේ බුදු හාමුදුරුවන්ගේ, ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ මනෝමය කය කවදක්වත් නැති වෙන්නේ. මනෝමය කය තැනක් ඕන, බිමක් ඕන, තැනක් ඕන කරජ කයේ අර කර්ම බීජ තියෙනකම්. එහෙමනම් කෙලෙස් පොදියක් තියෙනකම්. කාලං කරෝති කියන කෙලෙස් පොදියක් තියෙනවා නම් විතරයි මනෝමය කයට තැනක් ඕන, බිමක් ඕන, අවස්ථාවක් ඕන. දැන් මෙතෙක්කල් මේ චක්‍රාවාටේ, එහෙම නැත්නම් මේ මිහිතලේ පැවතුන දවසේ ඉඳලා අද වෙනකන් පිරිනිවන් පාවදාල සියලුම බුදු පියාණන් වහන්සේලා, පිරිනිවන් පාවදාල සියලුම පසේ බුදු පියාණන් වහන්සේලා, පිරිනිවන් පාලවදාල සියලුම අරහතුන් වහන්සේලාගේ මනෝමය කාය මෙන්න මේ අල්ලට ගන්නත් ඒ අල්ලෙන් ඒත් අවශ්‍ය නැති ධර්මට පුඩි. හැබැයි ඒ ශක්තියක් අපිට නොපෙන්නෙන බුද්ධ ශක්තියක් ඒ සියලු දේවල් වල තියෙනවා. ඒ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙනවා මධ්‍ය මණ්ඩලයේ. ඒ බුද්ධ ශක්තියට අපි අනුගත වුණොත් විතරයි අපිටත් බුද්ධ ශක්තිය ලැබෙන්නේ. ඒ අතීත සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය අපිට මඟ පෙන්වනවා, අපිට පාර පෙන්වනවා, අපිට අනුගත විය හැකි ඒ බුද්ධ ශක්තිය. ඒ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙනවා මේ විශ්වයේ හැම විශ්වයකම හැම චක්‍රාවර්තයකම මේ බුද්ධ ශක්තිය තියෙන තැන්වල බුදුවරු බුද්ධත්වයට පත් වූ තැන්වල අර මධ්‍ය මණ්ඩලයකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. එතන තමාර මේ නාසා ආයතනයේ Google Map එකක් හදද්දී අර ගුරුත්වාකර්ෂණය නන්නම් බිම්බර ගතිය අවම අඩුම තැන. ඒ බුද්ධ ශක්තිය නිසා තමයි මේ බිම්බර ගතිය අඩුම තැන. එතන ඒ බුද්ධ ශක්තිය අපිට ලබා ගන්න පුළුවන් ඒ බිම්බර ගතිය අඩුම තැනදී. ඒකනුත් මධ්‍ය මණ්ඩලය නමුත් මේ බුද්ධ ශක්තිය ඒ හතර ස්ථානෙම තියෙනවා. ඒකනේ චත්තාරෝඨානනි කියලා ගෞතම බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාන්න විනාඩි 5කට ඉස්සෙල්ලා කිව්වේ. ඒක අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මගේ හිතෙත් මේ උපදින තියෙන සියලු කෙලෙස් නික්ලේශී තත්ත්වයට පත් කරන බුදුහාමුදුරුවොත් එතනට ගිහිල්ලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මේ සියලු කෙලෙස් කපා දමා නික්ලේශී තත්ත්වයට පත් වෙන්න මේ අතීත සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තියට මම අනුගත වෙනවා. මේ චක්‍රාවාටේ බුදු වෙනවා බුදුවරෝ. තව චක්‍රාවාට වලත් බුදුවරු බුදු වෙනවා. තව දස දහසක් චක්වල චක්‍රාවාට තියෙනවා. ඒ චක්‍රාවාට වලත් මනස තියෙන මිනිස්සු ඉන්නවනම් ඒ මිනිස්සු අතරින් කෙනෙක් බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුද්ධත්වයට පත් වෙලා ඒ ධර්මයේ දේශනා කරනවා. දේශනා කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මයමයි, දේශනා කරන්නේ මගදී මග අදි ධර්මයමයි, මග අදි ශබ්ද සංඥාමයි. ආයෙ වෙන එකක් නෑ. ඒවත් තියෙන චත්තාරූටන්. ඒ චක්‍රාවාටෙත් පෘථුවියක් තියෙනවා. ඒ චක්‍රාවාටෙත් මිහිතලයක් තියෙනවා. ඒ චක්‍රාවාටෙත් බුදුවරු බුදු වුණා. ඒ චත්‍රාවාටෙත් බුද්ධ ශක්තිය තියෙනවා. එක වෙන එකක්. මේක වෙන එකක්. ඒකත් තියෙනවා. ඒ චක්‍රාවාට වලත් ඒ මිහිතලෙත් මේ චත්තාරූටානානි තියෙනවා. ඒක භ්‍රමණය වෙන්න බැහැර අන්ත දෙකක් නැත්නම්. මේ අන්ත දෙක. දැනගන්න වුණාම තමන් නික්ලේසී වෙනවා, නිවෙනවා, මිදෙනවා. තමන්ගේ යම් සුවයක් සාහනයක් තමන්ට අර පටිසෝතගාමී තත්ත්වයට පත් වෙනවා. අනුසෝතගාමී බවෙන් වෙනස් වෙනවා. පවත්වාගෙන යනවා. ඒකයි අර නාමගොත්තන් නජීරති. දැන් බැරි වෙලාවත් නාමගොත්තන් දිරලා ගියා නම් බුදුහාමුදුරුවෝ කොහෙද අර කොහොමද අර අතීතයේ මෙනෙහි කරන්නේ, කොහොමද පුබ්බේ නිවාසානුසුති ඥානෙ යන්නේ? යන්න බෑ. මේක දිරන් නැති නූලක් වගේ එකක්, කල්ප කාලාන්තරයක් තුල යන්න පුළුවන්. ඒ අර මනෝමය කාය අර නාමකායෙන් යන්න පුළුවන් අතීතයට. බුද්ධත්වයට පත් වුණාට පස්සේ පුබ්බේ නිවාස අනුසුති ඥානය ලැබුණාට පස්සේ සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය තියෙනවා. සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය ඒක මධ්‍ය ගත වෙලා එක තැනක තියෙනවා. සියලු ලෞතුරා බුදුවරු, පච්චේක බුදුවරු, අරහන්ත බුදුවරු, සියලු බුදුවරු. කිසි වැඩක් නෑ සද්දස්ස කුල පුත්තස්ස නොවි. එහෙනම් දැන් හිරිවඩුන්නේ පන්සලේ හිටිය අර පෘථග්ජන හාමුදුරුවෝ දින හතේ හිටියේ. ඔය හිරිවඩුන්න ගමේ ඉන්න මිනිස්සු දවස ගන්න ගිහිල්ලා බෝධි පූජා කර කර ඉල්ලන්නේ, යදින්නේ, ප්‍රාර්ථනා කරන්නේ. වැඩක් නෑ. සද්දස් බුදුහාමුදුරුවෝ පැහැදිලිව මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කළ තියෙනවා. සද්දස්ස කුල පුත්තස්ස දස්ස නියානන් සංවේද නියානන් චත්තාරෝටානානි වැඳපුතා ගැනීම. එතකොට අවශ්‍යතාවය මොකක්ද? පළවෙනි එක සද්දස්ස කුල පුත්තස්ස. අර අද මේ ඊයේ කිව්ව සබ්බාසව සූත්‍රයේ සද්දස්ස කුල පුත්තස්ස සහ අසුතත් පෘථග්ජනය විග්‍රහ කරලා තියෙනවා. එතකොට සද්දස්ස කුල පුත්තස්ස වුණාම හැබැයි දැන් තව එකක් තියෙනවා. මේක තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරුව ජීවමානව වැඩ හිටි කාලේ මේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඔය චත්තාරෝඨානානි වලට යන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ ජීවමානව බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ ජීවමානව හිටිය කාලේ මේ බුද්ධ ශක්තිය බුදුහාමුදුරුවන්ගේ රුව බුදු රුව බුදුබණ බුදුහඬ ලැබීමෙන් ශක්තියට අනුගත වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ දැන් බුදුරුව බුදු අර ඒකමනේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අනුපස්සංචේදී කියලා බලන්නකො. ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මේ පිරිනිවන් පාන්න හදන්නේ දැන් තව විනාඩි 5කින් 10කින්. දැන් අපි මෙතෙක් කල් මේ මගපල් ලබන්න සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට මේ මිනිසුන්ට මේ බුදුරුව බුදුහන බුදුබල බුදුගුණ බුද්ධ ශක්තිය උපකාර වුණා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුදුරුව බුදුහඬ බුදුබණ බුද්ධ ශක්තිය නැති වෙලා යනවා. දැන් කොහොමද මිනිහෙකුට සද්දස්ස කුල බුද්දස්ස වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා, මා හේවං ආනන්ද නෑ ආනන්ද, මේකට ක්‍රමයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සෙත් මේ බුද්ධ ශක්තිය මේ චත්තාරෝඨානානි වලට කේන්ද්‍රගත වෙලා තියෙනවා. මෙතන තානානි කියන වචන පාවිච්චි කළ තියෙනවා. මේක උඟක් ගැඹුරු අර්ථයක් තියෙන. මේ හතර තැන චත්තාරෝඨානානි දැන් එක සමාන්තර දේශාංශකයක එක සමාන දුරකින් තියෙන ස්ථාන හතරක්. නැතුව මේ මෙහෙම 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 යන හතරක් නෙමෙයි. එක දේශාංශකයක එක සමාන දුරකින් මේ බුද්ධ ශක්තිය පිහිටන්. ඒක තමයි මජ්ක්‍ධිමේසු ජනපදේසු මධ්‍ය මණ්ඩලය. ඒක තමයි බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙන තැන. ඒ නිසා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙනවා මෙහෙම රේඛාවක් දිගේ. වෙන්ඩෝ නැතුව හරියන්නේ නැහැ. අසුතවත් පෘතක් යන පුද්ගලයෙක් ඔය බෝධිගාව අවුරුද්දක් හිටියත් අවුරුදු 6ක් හිටියත් වැඩක් නැහැ. ධම්මෝ සම්දිත්තිකෝ වෙලා සම්මදක් කරගෙන අර දස ඥාන සංවේජන ඥානන් කියන தත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ලා සද්දස්ස කුල පුත්තස වෙන්න ඕන. බණ අහලා සෝතාවදානේ පඤ්ඤා සුතුමි ඥාන ලැබුණාම අන්න ඊට පස්සේ බුද්දස්ස සද්දස්ස කුල පුත්තස වුණාම සෝතාපන්න ඵලයට පත් වෙනවා. සංවේගයකට පත් වීමනේ මේක අර සංවේජ ඥානන් කියන්නේ මේක තියෙන්නේ සංවේජ ඥාන. වේගය ජනිත වෙන වේගය නීයාන. නීයාන කියන්නේ නෙය්‍ය නවත්තලා අයින් කළා අස්කිරීම. මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ජනිත වෙන වේගය සාමුරිම නෙය්‍ය කිරීම, නෙක්ඛම්ම කිරීම, නැති කිරීම. ඒකයි සංවේජ නීයාන. මේක දැන් සංවේගය කියලා හදාගෙන හිත සංවේගයට පත් කරනවා. මේ පරිවර්තකයන්ගේ වැරදි වචන. ඔව් 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 මේ වැඳ පුදා සංවේගයට පත් විය යුතුයි. ඒක සංවේගෙනම සංවේජ නීයන් ජයන්න තියෙන්නේ. නීයානන් තියෙන්නේ. අනාගතේ බලන්න බෑ බුදුවරුන්ට. ඒක බොරු කතාවක්. මේ යම් කිසි කෙනෙක් කියනවා නම් ඔය නක්ෂත්‍ර කාර්යෝ හරි අනුකාර්යෝ හරි දැන් අනාගතේ බොහොම කෙටි කාලයකට කියන්න පුළුවන්. නමුත් අනාගතේ කියන්න බෑ. අනාගතේ හේතු වෙනස් වීමත් සමග ඵල සියල්ල වෙනස් වෙනවා. බුදුහාමුදුරුවෝ කියලා නෑ. මේ අනාගත වංශ දේශනාව කියලා පොළොන්නරි යුගයේදී ලියපු පොතක තමයි මේ කතාවල් තියෙන්නේ. මේ මහායානික මහා සාංගික නිකායේ තමයි ඔය අනාගත වංශ දේශනාව ගැන කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම ඕකම කියලා නෑ. මතු බුදුවරු බුදු වෙනවා. ඒක හරි. එහෙම කියලා නැහැ කොහෙවත්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොහෙවත්වත් නැහැ. නමකින් කියලා නැහැ. ඔය අනාගත වංශ දේශනාවේ තමයි ඔය අපබ්‍රංශ තියෙන්නේ. විවරණ දෙනවා. ඒක හරි. ඒක අනාගත වැඩක් නෙමෙයි. ඒක වර්තමාන වැඩක්. ඒක වෙන එකක්. ඒක විවරණ දෙනවා. වරයක් දෙනවා. යම් කෙනෙක් ඉල්ලනවා නම් ඒ අනුව බුද්ධත්වයට පත් වෙන්න කැමැත්තක් තියෙනවනම් එහෙම ඒ අයටත් මතු මේ ශක්තිය ලබා දෙනවා. බුද්ධ ශක්තියට ලබා දෙනවා. ඒකයි විවරණය. අර බුද්ධ ශක්තියට අනුගත වීම තමයි කලිය ඔය විවරණ ගැනීම. අඩු වෙනවා ක්‍රමානුකූලව කැපිලා යනවා. තියෙන නිසා අරකට අනුගත වෙනවා අපිත්. අපිත් මේ නික්ලේශී වෙනවා. කන සම්පත්තිය ලැබෙනවා නික්ලේශී වෙනවා. Taman දැන් ඇත්ත ඇති හැටියට දකින්න ගන්නවා සම්මාදිට්ඨියට පත් වෙලා දසනියන සංවේජිනියන තත්වයට පත් වෙලා මගපල ලැබෙනවා. මොකද්ද බැරි වෙලාවත් බුද්ධ ශක්තිය තියෙන බව දැනගත්තා නම් ඔය අවුරුදු 6 දුක් විඳින්න ඕනේ නැහැ. එන්න තිබුණානේ මුලදීම. පළවෙනි දවසේ මෙන්න තිබුණානේ. එහෙනම් දුක් විඳින්න අවුරුදු 6ක් ඉන්න ඕනේ නැහැ. ඒකත් කර්ම ශක්තියක් තියෙනවා. ඒකත් නියම න්‍යාත ධර්මයක්. කවදා හරි ඔය දිගටම අර මහ නෙරු හත් කුච්චියේ ඉඳලා අර මේ කියන ඔය ඇඹිලි පිටියටත් එහා යනකම් ඔය කඳු වැටියක් තිබුණා. ඒක තමයි මහ නෙරු. මේ මහ නෙරු කඳු වැටිය දිගේ බෝසත්තුමා මගධ රට කොසල් රට අර යක්ෂ රාජධානිය ඇවිද්දා. නමුත් මෙතෙන්ට එන්න බැරි වුණා. කොහොම හරි අවසානයේ අර ගෙවන්න වැය කරන්න තිබුණු සියලු දේ දුක් ඉඳලා ගෙවලා ඉවරනාට පස්සේ ධර්මතාවයෙන් මේ බුද්ධ ශක්තියට දැනට වෙලාව ආව ගමන් ආවා. ඒ වෙලාව ආවා. තව බැරි වෙලාවත් බුදුහාමුදුරුව තව අවුරුදු 10ක් අනිත් පැති වල ඇවිල්ලා ඉවිලි හිටලා ඒත් බුද්ධත්වයට පත් වෙන්න බෑ. ඒක බෑ. ඒක ගෙවලා ඔක්කොම ඉවරයි. ඒක නිසා අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න එතෙන්ට ආවා. ධර්මතාවයක් ඒක. නියම ධර්මයක් ඒක. මතුවටත් ඒකම ක්‍රියාත්මක වෙනවා. ඒ නියාම ධර්මයන් ඒවා. ඔව් අපිටත් එහෙම ධර්මතාවයක් තියෙනවා. දැන් ඕන තරම් මහණ වෙච්ච හාමුදුරුවරු බුදු බව පතපතා ඉන්නවා. කීයටවත් ඔය බුද්ධ ශක්තියට දෙන්නන්ට ගිහිලා බුද්ධ ශක්තියට ඔය බෝසත්වරුන්ට අනුගත වෙන්න බෑ. අනුගත වෙන්න හිතන්නේ නැහැ. හිතන්න දෙන්නෙත් නැහැ. කම්මාවරණයකින් ඉවත් වෙනවා. ගියත් බැටි වෙලා මේ මොකද්ද මේ පරණ බෝධියන්නේ කියලා එනවා. අර බුද්ධ ශක්තියට එහෙම අනුගත වෙන්නේ නැහැ. ඒක වෙනවා. ඒක කම්මාවරණය. බෝසත්වරයෙකු කිසිම දවසක බෝසත් කාලේ අර බුද්ධත්වයට පත්වෙන මොහොතට පෙර අරිය ධර්මයක් නෑ දේශනා කරන්න බෑ. අරිය මාර්ගයක් නෑ. අරිය සීලයක් නෑ. අරිය ප්‍රතිපදාවක් නෑ. අරිය ධර්මයේ වචනයක්වත් නෑ. තිබුණනම් බුද්ධත්වයේ ඉවරයි ගහලා යනවා. සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. අරිය වුණානම් අනාරියමයි. ඒකනේ අරිය පරිශ්‍රණ සූත්‍රයේ කියලා තියෙන්නේ. පුබ්බේව මේ සම්බෝධා අනබිසම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස යේව කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. පුබ්බේව මේ සම්බෝධා මම බුද්ධත්වයට පත්වෙන්නට පෙර බව උදුරා දමන්නට මග හෙවූ කෙනෙක් මිසක් බව උදුරා දමන ක්‍රමයක් කියන්න පුළුවන් තත්වයක හිටියේ නැහැ. හිටියනම් මමත් බුදු වෙන්න ඕන. ඒකයි මේ පුබ්බේව මේ සම්බෝධා අනබිසම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස බව හොයමින් හිටියා. උදුරා දමන්නට මග පාර හොයමින් හිටියේ. ඒ නිසා කිසිම බෝසත් කෙනෙක් බෝසත්වරු ලංකාවේ ඉන්නවනේ. දැන් මේ ළඟදිත් ඔය බෝසත්වරයෙක් අපිට මේ හිටලා නැති වුණානේ. ඒ බෝසත්වරු කවුරුවක්වත් කිසිම දවසක දැන් නවුනේ අරිදම් මහාමුදුරුවෝ දේශනා කරපු සියලුම සූත්‍ර ඔය බණ දේශනා ඇහුවාම කිසිම ආර්ය ධර්මයක් කිසිම ආර්ය මාර්ගයක් කිසිම ආර්ය සීලයක් කිසිම ආර්ය ප්‍රතිපදාවක් වචනිකින්වත් කවදක්වත් කියලා නැහැ. මේ අනාගත වංශ දේශනාව තමයි ඔක්කොම කටපාඩම් කරගෙන කියලා පැහැදිලි කරලා තියෙන්නේ. අනාගත වංශ දේශනාව තමයි කටපාඩමින් කියලා තියෙන්නේ. බලන්න හොඳට. ඒ අසිත තවුසා දැන් ජීවමාන ඉන්නකල් බුදුහාමුදුරු ජීවම බෝසත්තුමත් ඉන්නවා අසිත තවුසත් ඉන්නවා. අසිත තවුසා කිව්වා මේ බෝසත්තුමාට එහෙම මේ ලක්ෂණ තියෙනවා කියලා. මොකද අසිත තවුසා තුන්කල් දක්නා නුවණක් තිබුණා. අභිඥාලාභී තුන්කල් දක්නා නුවණක්. ඒ අනුව යම් යම් දේවල් මේ පැවැත්ම තුළ මේ ජීවිත කාලය වෙන තුළ සිදුවෙන දේවල් කියන්න පුළුවන්. ඒක තුන්කල් දක්නා අභිඥානුව. ඔව්. නෑ බුද්ධ වචනයක් එකක්වත් තිබුණේ නෑ ඔය බෝසත්තුමා ඉපදෙනවා. බුදු කියන බුද්ධ වචනයක්වත් තිබුණේ නෑ. තිබ්බේ අනාර්ය ධ්‍යාන, අරූපී ධ්‍යාන, බ්‍රහ්ම තත්වය, බ්‍රහ්ම ජාල සූත්‍රයේ තියෙන දේවල්. දැන් මෙහෙමයි. සද්දස්ස කුල පුත්තස්සේ ඌ ගමම්ම තමන් මේ චත්තාරෝටානානි වලට ගිය ගමම්ම තමන්ගේ හිතේ අමුතු සැදැහැව සද්දා සද්දෝ හෝති. සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයෙන් අර සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා. ඒ අනුව තමන්ට මේ යථාවාදී තථාකාරී ලෙස අර බුද්ධ ශක්තියට තමන්ට අනුගත වෙලා අර කෙලෙස් විනාඩි පහකට එකපාරට තමන්ගේ හිත සියලු රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර තත්වයකට තමන්පත් වෙනවා. පත් වෙලා මේ විශ්වයටම පිරිසිදු සුදු කිරණ ශක්තියක් පතුරවන්න පුළුවන්. ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒ අනුව තමන් අර බුද්ධ ශක්තියට අනුගත වූ බව තමන්ටම යම් ආකාරයක වෙනසක් වූ බව තමන්ට තේරෙනවා අර සද්දස්ස කුල පුද්දස්ස කියන අයට. යන්න සෝතාපන්න වෙන්න කලින් තමයි යන්න ඕනේ. සෝතාපන්න වෙන්නේ එතෙන්දි තමයි. එතෙන්ට ගිහිල්ලාම තමයි මේ සද්දස්ස කුල පුද්දස්ස තත්වයෙන් දර්ශනියන සංවේජනියන් කියන බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ. දැන් සද්දස්ස කුල පුත්තස්ස නෝ අසුතවත් පෘතක් යන පුද්ගලයෙක් ඒ බෝධිය ගාවම අවුරුදු ගාණක් හිටියත් ගියත් වැඳ පුදාගෙන ගියත් අර ඉල්ලනවා යදිනවා ප්‍රාර්ථනා කරනවා මිසක් අර කියන බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ නැහැ. වෙන්න බෑ. මේක දෙකක්. මේක දෙවිධයක ක්‍රියාකාරකම් දෙකක්. සද්දස්ස කුල පුත්තස්ස ගිය ගමම්ම ඒක අර බුද්ධ ශක්තියට අනුගත වෙනවා. දර්ශනියන සංවේද වෙනවා. සද්දස්ස කුල පුත්තස්ස කියන්නේ සත් ධර්මයේ කියන්නේ මොකද? සත් ධර්මයේ කියන්නේ මොකද? එතන තමයි තියෙන්නේ. හේතුඵල ධර්මයට බහා ගලපා බලන්නට දකින්නට පුළුවන් පුද්ගලයා, දැනගත්තු පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස සද්දෝ හෝති. අන්නේ පුද්ගලයා තමයි සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ. හේතුඵල ධර්මයට පටිච්ච සමුප්පාද ධර්මයට බහා ගලපා බලන්න පුළුවන් වූ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස. ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. තාම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ. හැබැයි හේතුඵල ධර්මය යම් ධර්මකට තේරුම්. ඒකනේ කිය යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති සද්දස්ස කුල පුත්තස්ස. ඊට පස්සේ යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති යන්න සෝතපට්ටි ඵලය. නෑ, ස්ථාන හතරෙන් මේ බෝධීන් වහන්සේ ගාව මධ්‍ය මණ්ඩලේ මැද මේ ශක්තිය වැඩි. සිම්බස්සගල තිබුණේ අර ධම්මචක්කප්පවත්තන සූත්‍රය. එහෙම නැත්නම් මේ ධර්මචක්‍රය මේ සියලු චක්‍රාවාට දස දහසක් සක්වලට පතුරවා දේශනා කිරීමේ ශක්තිය හැකියාව. එතන තමයි කිරණ ශක්තිය තියෙන්නේ මේ මිහිතලෙ. දැන් ඔය ඇමරිකන් කාර්යය ඔක්කොම ඔයා දන්නවා. දැන් මේ කිරණ ශක්තිය හොයාගෙන තමයි ඇමරිකානු කාර්යය ඇහිලා ඒ කිරණ ශක්තිය දැක්කහම තමයි ඔය කිරණ විල කියලා හදාගෙන ගියේ. ඔව්, ඇමරිකන් නාන්න එහෙම ඔය හැරියටම හිරි වඩුන්න කෙලින් මේ තියෙන්නේ. ඒ කාලේ නේ රංජනාගඟ දැන් ඒක හිරිවැඩුන්න වැවහැදුල පරාක්‍රම බාහු රජුරෝ ওই ගඟ 14 පොඩකින් වැහුවා වෙනස් කළා වැව් බැන්දා. දැන් ඇලහැරින් ওই ගඟ වැහුවා හැරෙව්වා. ඒක ඇලහැර උනේ. අර මේ අනුරාධපුරේට ගිය වතුර පාර මේ ගඟේ මේක මහවැලි ගඟට වඩා ලොකු ගඟක් ඒ කාලේ. ওই වතුර පාර මෙහෙම ගියා. මේ වතුර පාර දැන් අනුරාධපුරේ මේ වන විට අර මේ ඉන්දියන් කාරයෝ ඇහිලා චෝල පාණ්ඩ්‍ය දෙමළ තෙමිල් මේ තමිල්නාඩුවෙන් ඇහිලා අනුරාධපුරේ බලය අල්ලගත්තා. පරාක්‍රමබාහු රජුරුව කළේ උපක්‍රමයක්. වතුර අනුරාධපුරයට යැවීම නැවැත්තුවා. 14 පොළකින් වතුර හැරෙව්වා මේ පැත්තට. එතකොට අනුරාධපුරේ වියලි කාන්තාරයක් වුණා. දැන් ඊට පස්සේ මේ අර ඉන්දියන් කාරයන්ට හිතන වැඩක් නැති වුණා. උන්ගේ යන්න අත්තරදා. ඒකයි මේක යුද්ධ උපක්‍රමයක්. දැන් ඇලහරින් හැරවලා පරාක්‍රම සමුද්‍රයට මින්නේරියට ගිරිතලයට කන්තලයට කවුඩුල්ලට ගත්තා. ඊට පස්සේ තව කන්දලම වැව බැන්දා. ඉනාමලුව වැව බැන්දා. හිරිවැඩුන වැව බැන්දා. ඊට වෙහන් මේ තිබුණ මේ හුරුළු වැව බැන්දා. වාහල්කඩ වැව බැන්දා. ඔක්කොම බැඳලා අනුරාධපුරයට යන වතුර නැවැත්තුවා. ඒකයි කළේ. ඊට පස්සේ අනුරාධපුරේ කාන්තාරයක් වුණා. දැන් ආයුෂරයක් අලුතෙන් මේ මහවැලි යෝජනා ක්‍රමයෙන් මුරගහකන්ද ජලාශය හදලා ආයුෂරයක් ඔය ගඟ ආයි යන්න විවෘත කරන. ඒකයි වෙන්නේ. ඔව් මුරගහකන්ද ජලාශය හැදුවාන් පස්සේ ආයුෂරයක් ඔය ජලාශය ඔය ඉතර ගිය ගඟ ආයුෂරයක් යනවා උතුරට. සද්දස්ස කුල පුත්තස්ස උනාට පස්සේ ණය විනයට දෙකටම හේතුඵල ධර්මයට ණය විනයට දෙකටම බලලා මේ ඉදිරි කෙලෙස් සම්පූර්ණයෙන් අයින් කරන්න. හේතුඵල ධර්මයට බහ ගලපා බැලීම තමයි මුලින් අවශ්‍ය. හේතුඵල ධර්මයට බහ ගලපා බලන්න පුළුවන් නම් පටිච්ච සමුප්පාද ධර්මයේ චතුරාර්ය සත්‍යෙන් කොටසක් අවබෝධ වෙන හේ අනුව සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. ඔව් ඔව් හිසින් බැස්සගන්න මේ හිරිවඩුන්න. හිරිවඩුන්න තමා දැන් ඔය Google මැප් එකක් දාලා තියෙනවා. හරියට හිරිවඩුන්න බෝධීන් වහන්සේ ගාව තමා හරියටම ඒ මැප් එකේ මේ ගුරුත්වාකර්ෂණය Google මැප් එකේ අඩුම තැන හැටියට බිම්බර ගතිය අඩුම තැන හැටියට පෙන්වලා තියෙනවා. හරියටම මේ හෙළබිමේ හෙළදීපේ හරියට මධ්‍ය මණ්ඩලය මැද නෑ ස්ටාගේට් නෑ ස්ටාගේට් තියෙන අනුරාධපුරේ ස්ටාගේට් කියන එක වෙන එක. දැන් ඔය තියෙන්නේ ඉසුරුමුණියට එහා පැත්තේ ස්ටාගේට් ඒක වෙන එක. රන්මසු වෙන කියලා දැන් කියනවා ස්ටාගේට් කියනවා. ඒවා වෙන ඒවා. ඒවා මේ අභිඥා තියෙන අභිඥාලාභීන් හිටියන ඉස්සර ඔය චක්‍රවර්ති රජවරු හිටිය කාලේ ඉස්සිවරු හිටිය කාලේ ඉස්සිවරුන්ට මේ අභිඥාලාභයෙන් අභිඥාවලින් වෙනත් චක්‍රාවාටයකට යන්න ඕන නම් දොරක් තිබුණා. ඒ දොර තමයි ස්ටාර් ගේට්. දැන් ඔය ස්ටාර්ට් ගේට් එක ගාව ගලක ඉඳගන්න හොඳ ආසනයක් කොටලා තියෙනවා. ගිය කෙනෙකුට ඕන කෙනෙකුට දන්න පුළුවන්. ඒ ආසනේ ඉඳගෙන මේ අර අභිඥා සමාපත්තියට සමාධියට සමවැදෙනවාම අභිඥා මේව කරගත්තාම අර අධිෂ්ඨානයක් ඇති කරන වෙන චක්‍රාවාටයකට යන්න පුළුවන්. ගිල බල්ලා එන්නත් පුළුවන්. වෙන තැනකින් යන්න බෑ. වෙන ගේට් එකක් නෑ. අනුරාධපුරේ තියෙන මේ හිරිවඩුන්නෙන් ගෙනිච්ච දකුණු සහකාව. ඉන්දියාවේ නම් කොහෙන් ගේන්නද? කොහෙත් තිබුණ ඉන්දියාවේ බෝගහක් ගේන්න. ඉන්දියාවේ බෝගහක් කොහෙත් තිබුණ ගේන්න. ඉන්දියාවේ තියෙන මෙහෙන් ගෙනච්ච බෝ පැලයක්. ඔක්කොම සියලු බලබෝධි අෂ්ට ඵලබෝධි දෙතිස් ඵලබෝධි ඔක්කොම තියෙන්නේ මේ හෙළබීමේ. විකෘති කළාට පස්සේ දැන් මිනිස්සු යනවා මිනිසුන්ව රවට්ටගෙන යනවා දඹදිව වන්දනාවට කියලා. මිනිස්සු ගිහිල්ලා දුක් විඳලා අතරමං වෙලා සල්ලිත් වියදම් කරගෙන පව්කම් කරලා අකුසල් කරගෙන එනවා. ඒක සංකල්පයක් නෙමෙයි, ඒක අකුසලයක්. ඔව්. දැන් හුඟම් මිනිස්සු මේ ගිහිල්ලා නැති වෙනවා, ලෙඩ හැදෙනවා. ගිය හුඟම් මිනිසුන්ට ලෙඩ තමයි. එක අතරමං වෙනවා, එක මැරෙනවා, එක ලෙඩ හැදෙනවා. හැබැයි අර මිනිස්සු කොටසක් ණය වෙනවා, සල්ලි හම්බ කරනවා, ව්‍යාපාරයක් කරනවා. ওই ණය කවදා කොහොමනම් ගෙවන්නවා වෙන්නේ නැහැ. ඔය සල්ලි එකව කරන මිනිස්සු ওই දඹදිව වන්දනා ගමන් එක්කන් ගුරුකන ගිහිල්ලා මිනිසුන්ව රවට්ටලා මිනිසුන්ට වැරදි දේ පෙන්නලා සල්ලි එකව කරන මිනිසුන්ට කිසි දවසක ණය මේ සංසාරේ තව කල්ප කාලාන්තරයක් ওই ණය ගෙවන්න වෙනවා. ඒ තරමට ලොකු ණයක් ඕක. ඕ. ඕ සුමාන ගණන් සියලුම මිනිස්සු ආවට පස්සේ ලෙඩ වෙලා. ලෙඩ වෙනවා. ඒක අහන්න දෙන්න. කබලින්කාර ආහාරයි පස් ආහාරයි සංචේතන ආහාරයි විඥාන ආහාරයි හතරම එකට ලැබෙන්නේ. දැන් අපි හිතමු මේක මේ කබලින්කාර ආහාර කියන්නේ කැබලි කරලා කන ආහාර නෙමෙයි. කය බලියක ආකාරයට බලින්කාර කරන ආහාර. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් වෙසක් කූඩුවක් වගේ ඇඳගෙන යනවා. හරිද? වෙසක් කූඩුවක් වගේ ඇඳගෙන යනවා නම් කවුරු හරි ඒක දැක්කහම දකින මිනිහට එන්නේ නැද්ද සංචේතන ආහාරය? සම්පස්ස ආහාරය. විඥාන ආහාරය. එනෝ. දැන් කවුරු හරි කොණ්ඩේ කපලා තියෙනවා නම් කබලින්කාර විදියට, කය බලියක් කරන ආකාරයට. හැබැයි අර කබලි කරලා කන ආහාරෙත් තියෙනවා කබලින්කාර, කය බලියක් වගේ වෙනවා ඒ ආහාර ගන්නකොට. ඒක නිසා මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්ම ගන්න ආහාර කබලින්කාර ආහාර කොටසක් තියෙනවා. මේක කය බලියක ආකාරයට පත්වන ආහාර කබලින්කාර. නිතු කැබලි කරලා ගෙන ආහාර කියලා පදපරම හැටියට අද පරිවර්තනය කරගෙන තියෙනවා. එහෙනම් කැබලි කරන කන්නති ආහාර අරක්කු බිව්වහම ඒක එහෙමනම් කබලින්කාර ආහාර නෙමෙයි. එහෙනම් ඒක හරි. අරක්කු කැබලි කරලා කන්නේ නැහැනේ. විකලා කන්නේත් නැහැනේ. හපලා කන්නේත් නැහැනේ. එහෙනම් ඒක හරි. මේවා තේරුම් ගන්න ඕනේ මේ පරිවර්තකයෝ. කිසිම හේතුඵල ධර්මයට බහගලපා බලන්න නොදැන මේ වැරදි විදිහට මේ ධර්මය උතුම් ධර්මය විකෘති කළා විනාශ කළා මිනිසුන්ගේ නිවන වැහුවා. ඔව් විකල් වෙන්නේ හිතද භෝජනේද වෙලාවද? විකල් වෙන්නේ හිත. දැන් අපි හිතමු උදේ හීල් දානයක් ගෙනාම පන්සලකට. අද මේ සාමාන්‍ය දෙයක්. දැන් මේ හීල් දානයක් ගෙනහම ඉතින් හාමුදුරුව කවුරු හරි පොඩි හාමුදුරු නමක් ඇවිල්ලා ඔය මොනා හරි මිනිසුන්ට ගාතාවක් කියලා මේ භාජන ටිකට තමන්ගේ භාජන ටිකට මේවා දාගන්නවා. දැන් ඊගාවට අර ඉතුරු හාමුදුරුව ටික අර දායකයෝ ගියාට පස්සේ තමන්ට කැමති එකක් බෙදා ගන්නවා, කැමති රස තියෙන එකක් බෙදා ගන්නවා, අකමැති එක අයින් කරනවා. මේක විකල් භෝජනය. විකල් වූ සිටින් රස තෘෂ්ණාවෙන් රස ප්‍රේතකමින් රස ආසාවෙන් කැමති දේ තෝර තෝර මැන මැන බෙදා ගන්නවනම් ඒක විකල් භෝජනය. බෙදාගෙන කනවනම් ඒක පිණ්ඩපාතයක් නෙමෙයි. ඒක විකල් භෝජනය. ඒ නිසා දැන් තමන්ගේ පාත්‍රයට පිණ්ඩපාත. පිණ්ඩ කියන්නේ අර බෙදනදී පාත්‍ර කියන්නේ පාත්‍රයට. බෙදපු දේ විතරයි Tamanට ප්‍රත්‍යක්ෂඥානින් යුතුව ගන්න අයිතියක් තියෙන්නේ. අර බෙදාගෙන ගන්න අයිතියක් නැහැ කිසිම හාමුදුරු නමක. එමනම් අදින්නාදානයටත් අහු වෙනවා. විකල් භෝජනයටත් අහු වෙනවා. ඒවා ඉතින් මෙහෙමයි. ඒව දැන් සම්මතයෙන් ඉතින් අත වහනවා. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම කළේ නෑ. බුදුහාමුදුරුවෝ පාත්‍රයෙන් බැලඳුවේ ඒකයි. අර දැන් අපි හිතමුකෝ ඒ කාලේ මේ මස් මරාගෙන ජීවත් වූ මිනිස්සු තමයි හිටියේ වැද්ද වගේ කොටස් යක්ෂ ගෝත්‍රික. දැන් බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට ඒ මිනිසුන්ට තියෙන එකම ව්‍යංජනේ එකම දේ මස් හොද්දක් වෙන්න පුළුවන්. එක මස් වෙන්න පුළුවන්. එතකොට බොහොම සදහැසිතින් බුදුහාමුදුරන් දැකලා බුද්ධාලම්බන ප්‍රීතියකින් අර මොනහරි ඒ මස් ව්‍යංජනයක් බුදුහාමුදුරන්ට පූජා කරගෙන එනකොට බුදුහාමුදුරු නෑ නෑ මං වං ඕවා ගන්න නෑ කියලා කිව්වේ නෑ. ඒක පිළිගත්ත බොහොම සතුටින් පිළි අරගෙන පින්දුන්නා. හැබැයි බුදුහාමුදුරුව පාත්‍රේ පැත්තකට කළා. ඒවා කිසි දවසක වැළඳුවේ නෑ. ඒවා පිළිගත්තා. මොකටද? ඒ දායකයාට යහපතක් වෙන්න ඒ දායකයාගේ හිත පැහැදෙන්න. හැබැයි කවදක්වත් වැළඳුවේ නෑ. මේ බුද්ධවත්ස 456න් පස්සේ ඔය පාලි කියලා භාෂාවක් හදාගත්ත පොළොන්නරු කාලෙදී පාලි භාෂාව සම්පූර්ණ විකෘති කළ පාලි කියලා භාෂාවක් හදාගත්තට පස්සේ මාලි මාගදී මග අදි අධිගමයට මග පෙන්වූ බස් ශබ්ද සංඥා ක්‍රමානුකූලව යටපත් වෙලා නැති වෙලා ගියා. රහතන් වහන්සේලා ඊට පස්සෙත් හිටියා. දැන් අවසාන වශයෙන් අපි දන්නා අභිඥාලාභී රහතුන් වහන්සේ අරහතුන් වහන්සේ මලියදේව අරහතුන් වහන්සේ ඊට පස්සේ ඒ අරහතුන් වහන්සේලා හිටියා. හැබැයි අභිඥාලාභී අරහතුන් වහන්සේ කෙනෙක් බිහි වුණොත් විතරයි මිනිසුන්ට ලෝකයට පේන්නේ. ඉද්ධපාටිහාරය පාන්නේ. දැන් සුස්ක විදර්ශක අරහතුන් වහන්සේ කෙනෙක් බිහි වුණොත් කාටවත් දකින්න පේන්න හිතන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑ දඹසෙන මේ බුදු වුණ දවසේ ඉඳලා අද වෙනකන් අකණ්ඩව අජින්නව මගපලලාභී එක්කෙනෙක් හෝ මේ හෙළබිමේ මේ මධ්‍යමණ්ඩලේ හිටියා. ලෝක වෙනතන් වල නෙමේ මේ මධ්‍යමණ්ඩලේ මේ හෙළබිමේ එක්කෙනෙක් හෝ දිගටම පැවතුණා පවතිනවා. ඒ එක්කෙනෙක් පවතින අතහක්කල් බුදුදහසනේ බුද්ධ ධර්මය කොහෙන් හරි අකණ්ඩවාජින්නව පවතිනවා. දැන් මෙතෙන්දි මේ එක්කෙනෙක් හෝ අකණ්ඩවාජින්නව ඉන්න ක්‍රමයකුත් තියෙනවා. දැන් එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ දවසේ බොහෝ ගිහියෝ සෝතාපන්න ඵලයට පත් වෙලා මේ සම්මාදිට්ඨික දෙවියන් හටියට දිව්‍ය ලෝකවල ජීවත් වෙනවා. ඒ දිව්‍ය ලෝකවල ඉන්න සෝතාපන්න ජාති සෝතාපන්න දෙවියෝ මේ ධර්ම දීපේ මේ දීපය පිළිබඳව නිතර ඇහගහගෙන ඉන්නේ. යම්කිසි කෙනෙක් අර සෝතාපට්ටි ඵලයට පත් වූ අවසාන පුද්ගලයා මිය දෙන්නට පෙර අර ජාති සෝතාපන්න දෙවියෝ ඇවිල්ලා මේ රටේ අර ජාති සෝතාපන්න මිනිහෙක් ඇටියට ඉපදෙනවා. ඒ නිසා අකණ්ඩවාජින්නව මේ ශාසනය මේ මගපල්ලාභීන්ගේ පැවැත්ම එදා ඉඳන් අද වෙනකන් තව ඉදිරියටත් පවතිනවා. ඒක ඉතින් මෙහෙමයි කාසාවන්ට එහෙම ලංකාවෙත් උනා කාලයක්. දැන් ඔය ගණින්නාංශලා හිටිය කාලේ මේ කහනූල වගේ එකක් ඇඳගෙන තමයි හිටියේ විහාර දේපල පාලනය කරමින්. ඉතින් එහෙම වුණත් මගපල්ලාභීන් කවුරු හරි සෝතාපන්න පුතග්ජන පුද්ගලයෙක් හරි හිටියා පැවතුණා. ඒක නැති වුණේ නැහැ. නැති වුණා නම් මේ ශාසනය අඛණ්ඩ වෙනවා අඛණ්ඩ නැහැ. ජින්න වෙනවා අජින්න. මොකද්ද? ඔව්. ඔය මාගදී භාෂාව ඉගෙන ගන්න හෝ උගන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ධර්මතාවයෙන් දැන් සුනීතල සෝපා කළ මාගදී භාෂාව ඉගෙනගෙන දැනගෙන හිටියේ නැහැ. ආලෝකයක්ෂා දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒක ධර්මතාවයෙන් එයාට ඒ දැන හේතුඵල ධර්මය අවබෝධ වුණා. ඒ ආනපාන සති සමාධි අවබෝධ වුණා. බ්‍රහ්මලෝක ඉන්නවනම් සුද්ධවාසේ ඒගොල්ලන්ට එන්න බෑන ආගාම. කොහේ ඉන්න අයට දෙන්න පුළුවන්? දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකවල තියෙනවා ඔය තුසිත දිව්‍ය ලෝකේ. මේ එවගේම තව එකක් තියෙනවා, මොකක්ද අර දිව්‍ය ලෝක දෙකක් තියෙනවා, මාර්ගපල්ලාවින් ඉන්න පුළුවන්. තුසිතයි තෞතිසාවයි. ඒ තෞතිසා මේ දෙක මාර්ගපල්ලාවින් ඉන්න පුළුවන්. ඒ මාර්ගපල්ලාවින් බුදුහාමුදුරු බුදු වෙනකොටත් හිටියා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ මාර්ගඵල ලැබූ පුතා කියන පුද්ගලයෝ මාර්ගඵල ලැබුවට පස්සේ සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ ඊට පස්සේ සෝතාපන්න තත්ත්වෙම ඔය කියන දිව්‍ය ලෝකවල හිටියා. ඒකනේ අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියන්නේ. එනිසා අදත් ගෞතම බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනය තුළ හෝ ඊට පෙර හෝ මේ මාර්ගඵල ලැබූ, හැබැයි දෙවියෙක් හැටියට ඉන්න පුළුවන් ජාත සෝතාපන්න පමණයි. සකදාගාමි අනාගාමි වුණොත් දෙවියෙක් හැටියට ඉන්න බෑ. හැබැයි ඕනම ඵලයකට පත් වෙලා ඕනම කෙනෙකුට ඉන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ, මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ පෘථග්ජන පදපරම වෙන්න පුළුවන්, සෝතාපට්ඨ වෙන්න පුළුවන්, සකදාගාමි වෙන්න පුළුවන්, අනාගාමි වෙන්න පුළුවන්, අරහත් වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට ඕන තැනක මනුස්ස ලෝකේ ඉන්න පුළුවන්. හැබැයි දිව්‍ය ලෝකවල ඉන්න පුළුවන් පෘථග්ජන සහ සෝතාපන්නි ඵලයට පත් වුණා විතරයි. සකදාගාමි ඵලයට පත් වුණොත් දිව්‍ය ලෝකෙ ඉන්න බෑ. අනාගාමි ඵලයට පත් වුණොත් සුද්ධවාස හතරේ හෝ නිවන් දැකීම හෝ අර අන්තර්භවික සසංකාරික අසංකාරික ගන්ධබ්බ මිසක් දිව්‍ය ලෝකෙක ඉන්න බෑ. නෑ, එහෙම එකක් නෑ. සකදාගාමි කියන්නේ අන්තර් ඵලයක්. එක මේ කාමරාග පටික දෙපාරකට අයින් කරන්න ඕන. ඕලාරික වශයෙන් කාමරාග සකදාගාමි ඵලයෙන්, අනාගාමි ඵලයේදී කාමරාග පටික සාමුලි. ඒත් තව තියෙනවා රාග. මොනවද? රූපරාග, අරූපරාග ඉතුරුයි. මේ රාග තමයි හතර වරේම දැන් සෝතාපට්ටි ඵලයෙන් රාග දෘෂ්ටි වශයෙන් ඉවත් කරනවා. සකදාගාමි ඵලයෙන් ඕලාරික වශයෙන් ඉවත් කරනවා. අනාගාමි ඵලයෙන් කාමරාග සාමුලි ඉවත් කරනවා. අරහන්ත ඵලයෙන් රූපරාග, අරූපරාග ඉවත් කරනවා. මේක හතරෙම රාග විරාග කිරීම කරන්නේ මඟඵල හතරම. ඒකනේ රාග විරාග මනේජ මසෝකම් කියලා කියන්නේ. අනාගාමි නොයි මැරෙන්නේ. අනාගාමි වෙනාමයි සකදාගාමි කෙනෙක් මිය පරලෝ යන්නේ. ඒක ධර්මතාවය, නියාම ධර්මයක්. මොකද ඒක අන්තර් ඵලයක්. නැතු ඒක ඉන්න තැන නැහැ. හොඳයි, එහෙනම් කවුරුත් සාධුකාරයක් දෙන්න. එහෙමනම් අදට දැන් මේ ධර්ම මේ දේශනාවන් සාකච්ඡාවන් බොහෝ දුරටම පූර්ණයි. තව තියෙන්නේ හෙට සහ අනිද්දා පමණයි. හෙට සත්තට්ඨාන කුසල සූත්‍රය උදේ දේශනා කරනවා. ඊට පස්සේ හවස් වරුවේ කිංති සූත්‍රයත් අර ආනන්තරික මේ පාපකර්ම සහ සංගවේද සූත්‍රයක් පිළිබඳව කරුණු කීපයක් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. අනිද්දා උදේ වරුවේ අනුධම්ම සූත්‍ර හතරත් අනත්ත ලක්කන සූත්‍රයත් දේශනා කරලා මේ සූත්‍ර ධර්ම අවසන් කරනවා. ඒ වන විට දැන් මේ වෙන විට දැන් හැම කෙනෙක්ම ආනපාන සති සමාධියෙහි පිහිටා අස්සපස්ස කරනවා කියන්නේ මේ වර්තමාන මොහොත තුළ තමන්ගේ හිතට එන සංකාර විසංකාර කිරීම, සමුදය නිරෝධ කිරීම හොඳට තේරුම් ගත යුතුයි. අනුසය නොඋපදවා ඉන්න පුළුවන් සියලු ක්‍රම දැන් හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා දැන් තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා සත්තට්ඨාන කුසල සූත්‍රයෙන් පස්සේ. ඉතින් ඒකත් හෙට වෙනකොට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ භාවනාවට අදාළ වූ පාර මාර්ගය සියලු දේ විවෘත කරලා පාර පෙන්නලා දෙන්න තමා මේ දවස් හත ප්‍රයෝජනයට ගන්න. ඊට පස්සේ පාරට මාර්ගය පෙන්වුවට පස්සේ මග්ගේ මග්ඥාන දර්ශනය ලැබුණට පස්සේ හොයාගත්ත මාර්ගයේ ආනපාන සති සමාධියෙන් පිහිටා මග ගිහිල්ලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීම තමන්ගේ යුතුකමක් වගකීමක් කාර්යයක් අයිතිය. නැතුව වෙන කාටවත් ඒක කරලා දෙන්න බෑ. ඒ නිසා අක්කාරෝ තථාගතා කිව්වේ එකයි සියලු බුදුවරුන් වහන්සේලා මග පෙන්වන්නම් මග හදලා දෙන්නම් මග කියා දෙනවා මිසක් මේ අල්ලගෙන එක්කගෙන නිවන් තල්ලු කරගෙන නිවනට යන්න බෑ කවවත් නිවනට දක්වන්න බෑ මේක හොඳට තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඡන්දයක් කැමැත්තක් තියෙනවා නම් මේ නිවන් මග විවෘත කරගෙන අර ඡන්ද විරිය චිත්ත විමංසා අනුව ඉන්ද්‍රිය ධර්ම මතු කරගෙන නිවනට පාර හොයාගෙන යන්න පුළුවන්. ඒ නිවනට යන මග කරන්න ඕන දේවල් කරණීය සහ නොකරන්න ඕන දේවල් අකරණීය තමයි ආනපාන. මේක තේරුම් ගත්තට පස්සේ ඕන කෙනෙකුට නිවනට යන්න මග විවෘත වෙනවා විවෘත කරලා දෙනවා. ඒ නිසා මේ ඉදිරියේදී මේ මාර්ගය හොයාගෙන තමන් යන්නේ කොහොන යන එක තමන්ගේ වැඩක්. මේක තමයි අපි මේ උත්සාහයක් දරන්නේ. කියන්න ඕන දේවල් දැනගන්න ඕන දේවල් තේරුම් ගන්න ඕන දේවල් සියලු දේ පැහැදිලි කරන්න උත්සාහ දරුවෝ. ඉතින් ඒ අනුව තමන්ටත් යම් ධර්ම අවබෝධයක් සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයට පත්වෙන්නට අවශ්‍ය දැනුම දැක්ම ලබා ගන්න ප්‍රමාණවත් වෙනවා. නමුත් සමහර විටක මේ කියපු දේ අහපු දේ සියලු දේ ධාරණය කරගන්න බැරි වුණ අයත් ඉන්න පුළුවන්. ඒක ඉතින් නැවත නැවත අපි CD එකක් ලබා දෙන ඒ CD එක නැවත නැවත අහලා හෝ නැවත භාවනා වැඩසටහනකට ඇවිල්ලා හෝ මේක නැවතත් අලුත් කරගෙන මේ ආනපාන සති සමාධියේ පීඩා කටයුතු කරන්න පුළුවන් වෙනවා කාටත්. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්නේ. එත්තාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනම් සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනම් හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.